තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි සර්. එහෙමයි, හැම දිනාටම තෙරුවන් සරණයි.
එහෙමයි, වහන්සේට අනේක වාරයක් පින්. ඉතින් අද සම්බන්ධ වෙන අපහසුතා තිබුණා කියලා කිව්වා මම.
එහෙමයි,
දැන් මම හිතන්නේ ගැටලුවක් නැතුව ඇති.
එහෙමයි,
ඔබ වහන්සේ අපි හැමෝම වෙනුවෙන් දෙපා නමස්කාර පූර්වක අපි පිළිගන්නවා ස්වාමීන් වහන්ස. එතෙ අපි මේ ටිකක් සාකච්ඡා කර කර හිටියේ මේ අනුගත වීම කියන එක කොහොමද ඇතෙන්ට එන්නේ, අපේ වැරදි මොනවද, අපිට වරදින තැන් මොනවද කියලා.
එහෙමයි.
ඒකේ සයින්හන්ස දැන් කරුණු කීපයක් මතු වුණා මම හිතන්නේ ඒක
අතරමැදදීත් මටත් ඇහුණා. එහෙමයි සර්. ඒත් එක්ක මොන හරි චුට්ටක් කතා කරලා අපි පස්සේ එන විදිහට මිස්මතු කරගමු නේද?
වහන්සේට අන්න ඒ ගැන තව මේ අපිට පැහැදිලි කරන්න පුළුවන් නම් බොහොම වටිනවා ස්වාමීන් වහන්සේ.
එහෙමයි.
පෙරුවන් සර්.
එහෙමයි සර්. පෙරුවන් සර් නයිස. ඉතින් මට ඇහුණ මුලින්ම හැම දිනාටම පෙරුවන් සර් නයි. ඉතින් මේ අතරමැදදී තුන් වතාවක් විතර එකතු වෙද්දී කඩින් කඩ ඇහුණ කාරණාත් එක්ක ඉස්මතු වීම තමයි මූලික කරගෙන කතා කරන්නේ දින ඔයගොල්ලෝ සාකච්ඡා කරපු කාරණා එක්කම දැන් මේ මොහොතේ ඇහෙනව නේද සර්?
ඇහෙනවා අපේ සයින්නන්ස ඇහෙනවා.
පැහැදිලිද කැඩි කැඩි සර්?
නෑ, හොඳට ඇහෙනවා කියනවා.
එහෙම එහෙම. ඉතින් ඒ ඇහුණ ටිකත් එක්ක කාරණාවක් විස්මතු කරලා ගත්තොත් එදා විමුක්තිකාමී අය තුළ ව්‍යවහාරයේ පැවතුන ඒ අයට අර්ථවත් වූ වැඩපිළිවෙලක් තිබුණා අපි අහලා තියෙනවා. ඒක ඒ අයත් අර්ථවත් වූ ලෝකයේ සත්‍යයක් කියලා අනිත්‍ය දුක්ඛ විපරිණාමය දැක්කා. මේ වගේ තවත් සම්භාසව සූත්‍රයේ එතකොට ආත්මය තුළ ඉඳන් අනාත්මයි කියලා දකින දෘෂ්ටියක්. එතකොට රූප ශබ්ද ගන්ධ රස මේ වලින් අයින් වෙන්න, එතකොට ඒකේ දෙන කාමයේ වාසය කිරීම අනිත්‍ය දුක්ඛ වශයෙන් ඒ වගේන් අයින් වෙලා බලන ඒ අරමුණෙන් අයින් වෙලා භාවනාව තුළ සමාපත් වෙලා සමයදිලා කියන දේ ගැනීමෙන් මිදිලා වාසය කරන මේ මෙවැනි අපිට වැඩ පිළිවෙල ගොඩාක් අහන්න දකින්න අපිට ලැබෙනවා. මේ එදා විමුක්තිකාමී සමාජය තුළ ගිය උතුම් වැඩපිළිවෙල ලෙස හැඳින්වුණ කාරණා. ඒ වගේම එතකොට දැන් ඒත් එක්ක මේ කතා ඇහුණ කාරණාත් එක්ක ඒ අයගේ ඒ ප්‍රතිපදා තුළින් දුකින් අත් මිදීම යත බුදු කියනස් වෙනනේ යථාර්ථයේ කියන ඒ කරුණට අනුගත වෙන විදිහ චින්තනයක් මෙහෙවීමක් නෙවෙයි ඒ වැඩපිළිවෙල වල තුල ඉස්මතු. ඒක නිසා අර බුදු පියාණන් කියන යථාර්ථය කියන ප්‍රතිපදාවට අනුගත වෙලා දුකින් මිදෙන්න යන කාරණාව ඒ මිදෙන්න යන කෘත්‍යය ඒ මිදීමේ කෘත්‍යය වීම උනේ නැහැ කියන එක තමයි ඒ අයගේ වැඩපිළිවෙල එක්ක ඉස්මතු වෙන්න තියෙන්නේ. එතකොට පින්නතුනේ ඒ අය ඒ අයට ආවේනිකෝ ඒ වැඩපිළිවෙල තුළ මෙවැනි කාරණාවකට විග්‍රහයක් අපි ඒ වැඩපිළිවෙල තුළින් විස්මතු කරලා ගත්තොත් මොකද්ද ඒ අයගේ යථාර්ථයට අර්ථවත් විග්‍රහයක් තියෙනවා. ඒ අයගේ වැඩපිළිවෙල තුළ පෙන්වන යථාර්ථයට අර්ථ විග්‍රහයක් තියෙනවා. දකින විදිහට පවාර්ථ විග්‍රහයක් තියෙනවා. ඒ අයගේ මිම්මක් තියෙනවා. අර මිම්මක් තාත්වික බවක් ඒ අයගේ ඒ ඒ ඒ ඒ අර්ථ විග්‍රහයටත් තියෙනවා. නමුත් එයාගේ අර්ථ විග්‍රහයටත් දැන් මම ඒ බවත් ඔන්නම ඉස්මතු කරා. නමුත් බුදු කියන්නස්සි පින්නොල ඉත ඉදම්පච්චේතාව පටිසම්පාදේ කියනකොට ප්‍රත්‍යයෙන් ඉපදී ඉපදිච්ච යමකින් ප්‍රකටත්වයකින් අයින්වීමක් වෙනස් වෙන බවක් නැති වෙන බවක් කියන තියෙන කාරණාව පාදකව දැකීමක් නෙමෙයි ඉදම් පච්චේතාව කියලා බුදු පියාණන් විග්‍රහ කරනවා. සත්‍යයෙන් උපදින අවිද්‍යාපච්චෙන් සංකාරීපදීම නෙමෙයි. අවිද්‍යාපච්චෙන් සංකාරීපදීම නෙමෙයි. සත්‍යයෙන් උපදී අවිද්‍යාපච්චෙන් සංකාර කියනකොට ඉපදී ඉපදිලා ඉවර කාරණාවක් එක්ක මේ කතා කරන්නේ. අවිද්‍යාපත්‍ය සංඛාර කියලා කියනකොට ඉපදිලා අවිද්‍යාපත්‍ය සංඛාර කියලා දකින්නකොට ප්‍රත්‍යයෙන් ඉපදීම දකින්නවන්නේ මේ ප්‍රත්‍යයෙන් ඉපදීම දකින්නකොටයි අවිද්‍යාපත්‍ය සංඛාර.
සයින්හන්සයි කියන්නේ අවසරයි.
එහෙමයි.
දැන් අවිද්‍යාවෙන් සංඛාර කිව්වොත් අපිට අවිද්‍යාවටත් අර්ථයක් ඇවිල්ලා සංඛාරයටත් අර්ථයක් ඇවිල්ලා නේද?
ඒකනේ ඒක අර්ථ දක්වනකොට ওই විදිහටම අවිද්‍යාපත්‍ය සංඛාර කියන්නේ මොකද්ද? අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර. එහෙමයි. දෙපැත්තටම අර්ථ දක්වමින් ඉන්නේ. අර මින්මක් යෙදිලා ඒතොර අර ප්‍රත්‍යයෙන් උප්පන්න කියන කාරණාවට කාරණාවේ කෘත්‍යයට එහා මේ එහා එහා විදිහකට මින්මක් දීලා ඉවරයි අවිද්‍යාව කියන කාරණාවට සංඛාර කියන කාරණාව.
ඒ කියන්නේ කිසියම් ආකාරයක අර්ථයක් එනවනම් මේ මේ මේකට අනුගත වීම නෙවෙයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ඒක නෙවෙයි නේද
සයන්ස්. මේ එහෙමයි සර් එහෙමයි. ඒ බවක් නෙමෙයි. අවිද්‍යාපත්‍ය සංඛාර කියලා දකිනකොට පත්‍යෙන් නිපදීම දකිනව නෙවෙයි. පත්‍යෙන් නිපදීම දකිනකොටයි අවිද්‍යාපත්‍ය සංඛාර. ඒ තමයි අපිට බුදුවරු පෙන්වන සත්‍යය. ඒ තමයි අපිට බුදුවරු පෙන්වන සත්‍යය. එතකොට ඒ දර්ශන ඥානය අපි මේ කතා කරේ බුදු කියනන්සේ පෙන්වපු දර්ශන ඥානයක අපි මේ කතා කරේ. එතකොට ඒ දර්ශන ඥානයෙන් දකින්න පටිච්ච සමුප්පාද විග්‍රහයමයි බුදු කියනන්සේ ලෝකේ ඉන්න ප්‍රපඤ්ඤණයටත් පෙන්වන්නේ. මොන හොඳට අහමු. ඒ දර්ශන ඥානයෙන් දකින්න පටිච්ච සමුප්පාද විග්‍රහයමයි බුදු කියනන්සේ ලෝකේ ඉන්න ප්‍රපඤ්ඤණය කරාට ධර්මයක පෙන්වන්නේ. එතකොට දැන් දර්ශන ඥානෙ වෙනම පටිසම්පාදයක් පුතඥ වෙනම පටිසම්පදේ එවැනි විග්‍රහයක් නැහැනේ. දර්ශන ඥානෙන් පෙන්න පටිසම්පද තමයි බුදු පෙන්වස් මේ පෙන්වනවා. දැන් මේ විග්‍රහයට කියනව මොකද්ද? ආර්ය න්‍යාය. ආර්ය න්‍යාය මොකද්ද එතකොට? මේ ඇති කල්ලි මේ වේ. මේක තමයි ආර්ය න්‍යාය. මේ ඇති කල්ලි මේ. එතකොට අපිට යම් කාරණාවක් මේ ආර්ය න්‍යාය මොකද්ද කියලා විග්‍රහ කරගන්න අපි යම් සුතේ නිරවුල් කරගැනීමට යාමේදී හෝ ඒක අර්ථ දක්ව ගන්න අර්ථ විවරණය කරගන්න යනකොට අපිට මේ ඇති කල්ලි මේ වේකේ න්‍යායට අපේ අර්ථ විවරණයේදී මේ ඇති කල්ලි එවේ කියලා පටිසමුප්පාද අර්ථ විවරණය වෙන්නේ ඒ මොකද්ද? ඒ අර්ථ විවරණය වීම මොකද්ද? අවිද්‍යාපත්‍ය සංකාරද අවිද්‍යාපත්‍ය සකස් වන දෙයක්. අවිද්‍යාපත්‍ය සකස් වුණ යම. නමුත් පටිසම්පද විග්‍රහය නෙමේද? නමුත් පටිසම්පද විග්‍රහය නෙමේද? පටිසම්පද විග්‍රහය. ඒ සංකාරපත්‍ය විඥාන නෙමේද? විඥානපත්‍ය නාම රූප නෙමේද? ඒ පටිසම්පද විග්‍රහය. මොකක්ද එහෙනම් ප්‍රශ්නේ? විග්‍රහයෙන් සීමා වෙලා ආර්ය න්‍යාය කියන යථාර්ථය නැහැ. විග්‍රහය විග්‍රහයට සීමා වෙලා ආර්ය න්‍යාය කියන යථාර්ථය නැහැ. ආර්ය න්‍යාය කියන්නේ ප්‍රඥාවෙන් දකින ප්‍රත්‍යයෙන් උපදීන ලෝකයට විග්‍රහ කරන නිර්වචනයක්. ආර්ය න්‍යාය කියලා බුදු කෙනෙකු පෙන්වන්නේ මොකද්ද? ප්‍රඥාවෙන් දකින ප්‍රත්‍යයෙන් උපදීන ලෝකයට විග්‍රහ කරන නිර්වචනය තමයි ආර්ය න්‍යාය. මේ ඇතිකල්ලි මේ වේ කියන න්‍යාය. ඒක ලෝකයට පහවරු වෙන සනාත වෙන විග්‍රහයක් නෙමෙයි. සමා වූ ලෝකයට දකින්න පුළුවන් කාරණාවකුත් නෙමෙයි. අපි ඒ බව බුදු පියාණන්සේ ධර්මයේ තුලින්ම ඉස්ම තියෙන කාරණායක දන්නවා. සමා වූ වැරද්ද ඉක්මවන තැන වූ දකින න්‍යාය තමයි ආර්ය න්‍යාය. එතකොට ඒ බුදු පියාණන්සේ පෙන්වන දර්ශන ඥානෙ ආර්ය න්‍යාය දකින්න දේශනා කරන ධර්මයේ ඇහෙද්දී ලෝකේ වූ අර්ථාන්විත බව තහවුරු වීම ඉක්මවන ප්‍රතිපදාව ඉස්මතු වීති බුදුරුන්ගේ ධර්මයේ කෘත්‍ය. එතන අපි කතා කරන කාරණාවක් කියනව නේද පින්නතුනේ? තමා තහවුරු වීම කියලා අපි මේ කතා කරන කාරණාව, තමා තහවුරු වීම කියලා අපි මේ කතා කරන කාරණාව බුදු කියන්නන්සේ පෙන්වන්නේ මට මාව යමක් හෝ දෙයක් හෝ කියලා තහවුරු වීමක් නෙමෙයි. ඔය අපි තමා තහවුරු වීම කියලා කතා කරන කාරණාව බුදු කියන්නේ පෙන්නන්නේ මට මාව යමක් හෝ දෙයක් කියලා තහවුරු වීමක් නෙමෙයි. ඒ බවක් නෙමෙයි. අත්තතෝ සමනුපස්සති කියලා රූප වේදනා සංඥා සංකාර විඥාන එකයි මේක දෘෂ්ටියක් හැටියට පෙන්වන්නේ. අත්තතෝ සමනුපස්සති කියලා රූප වේදනා සංඥා සංකාර විඥාන එකයි මේක දෘෂ්ටියක් හැටියට පෙන්වන්නේ. එතකොට මේ එතකොට බුදු පියන් වහන්සේ මේ විග්‍රහය පිරිසිඳ දකින්න කියන්නේ නැහැනේ. මේ විග්‍රහය පිරිසිඳ දකින්න කියන්නේ නැහැ. දෘෂ්ටිය පෙන්වන්නයි මේ විග්‍රහය කතා කරන්නේ. පංච උපාදානස්කන්ධයේ බුද්ධ ඥානස පිරිසිඳ දැකීමට ප්‍රතිපදාව ඉස්මතු කරයි. එතකොට පින්නතුනි පිරිසිඳ දැකීමට කතා කරන පංච උපාදානස්කන්ධයේම බුදු ඥානස සක්කාය කියන නිර්වචනයට පින්නනවා. බුදු පියාණන් වහන්සේ පිරිසිඳ දැකීමට කතා කරන පංච උපාදානස්කන්ධය බුදු පියාණන් සක්කාය කියන නිර්වචනයට පෙන්නනවා. නමුත් පින්නතුනි සක්කාය කියන නිර්වචනයට බුදු පියාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය කතා කරන්නේ පංච උපාදානස්කන්ධය කියන අර්ථාන්විත බවට. ආයහන සක්කාය කියන නිර්වචනයට බුදු පියාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය කතා කරන්නේ පංච උපාදානස්කන්ධය කියන අර්ථාන්විත බවට. එහෙම නැතුව පංච උපාදානස්කන්ධය කියන පෙන්වන ක්‍රියාවට නෙමෙයි. ක්‍රියාව කියන්නේ ලෝකෝත්තර ප්‍රතිපදාව. ඒතකොට පංච උපාදානස්කන්ධය කියන අර්ථාන්විත බවටයි බුදු පියාණන් වහන්සේ සක්කාය කියලා පෙන්වන්නේ. මොකද සක්කාය පිරිසිඳ දැකීමක් නෙමෙයිනේ. සක්කාය පිරිසිඳ දැකීමක් නැහැනේ. සක්කාය නිරෝධ කෘත්‍යයෙන් බුදු පියාණන් ධර්මයේ පෙන්වන්නේ. සක්කාය පිරිසිඳ දැකීමකට නෙමෙයිනේ. සක්කාය නිරෝධ කෘත්‍යයෙන් බුදු පියාණන් ධර්මයේ පෙන්වන්නේ. එතකොට පංච උපාදානස්කන්ධය කියන කාරණාව බුදු පියාණන්ගේ සක්කාය කියලා පෙන්වන්නේ අතීත අනාගත වර්තමාන හීන පණිවිඩ මේ 11 ආකාරයේ කන්ද කුච්චියක අර්ථාන්විත බවටයි බුදු පියාණන් සක්කාය කියලා පෙන්වන්නේ. සාසවා උපාදාන අපි ඒ කරුණන් දන්නවනේ. නමුත් මේ අර්ථවත් බව එක නෙමේ ප්‍රතිපදාවට පංච උපාදානස්කන්ධය කතා කරන්නේ. මේ අර්ථවත් බව එක්ක නෙමෙයි බුදු කියන්නේ ප්‍රතිපදාවට පංච පදනස්කන්ධය කතා කරන්නේ. ක්‍රියාව සකස් වීමක් හැටියටයි බුදු කියන්නේ පංච පදනස්කන්ධය විචක්ෂණයට පෙන්වන්නේ. ඒ ක්‍රියාව පෙන්වනකොට අර කන්ද ක්‍රියාව බුදු කියන්නේ නැස පෙන්වන්නේ නැහැ. 11 ආකාර කන්ද එක්ක කතා කරන්නේ නැහැ. රුප්පති වේදේති සංජානාති සංගතං අபிසංකරෝති විජානාතිති මේ තම බුදු කියන්නේ පංච උපාදානස්කන්ධය පෙන්වන විදිය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නිර්වචනය. එතකොට බුදු කියන්නේ මේ පෙන්වන විග්‍රහයට අර්ථාන්විත බව කතාවක් නැහැනි මෙතන. මෙතන මේ බුදු කියන්නේ පෙන්වන්නේ පංච උපාදානස්කන්ධ විග්‍රහය මිස පංච උපාදානස්කන්ධ බවක් විග්‍රහ කරනවා නෙමෙයි. බුදු කියන්නේ වාසේ පංච උපාදානස්කන්ධ විග්‍රහය මිස පංච උපාදානස්කන්ධ බවක් විග්‍රහ කරනවා නෙවෙයි. එතකොට පින්නතුනි බුදු කියන්නේ පෙන්වන පංච උපාදානස්කන්ධයේ පිරිසිඳ දකිනවා යෝනිසෝමනසිකාරය කරනවා කියන්නේ විඳීම හොයනවා, දැන ගැනීම හොයනවා, හඳුනා ගැනීම හොයනවා කියලා හොයනකොට මේ විදිහට අපි පංච උපාදානස්කන්ධය වෙන්ව දැන් විඳීම කියනකොට අපි වෙන් කරලා ගත්තනේ. දැන ගැනීම කියනකොට වෙන්වීමකින් නේ යන්නේ. හඳුනා ගැනීම කියනකොට ඒ හඳුනා ගැනීම කියන වෙන්වීමේ යන්නේ. දැන ගැනීම කියනකොට දැන ගැනීම කියන වෙන්වීම. විඳීම කියන විඳීම කියන වෙන්වීම. අපි මේ පංච උපාදානස්කන්ධ වෙනව විග්‍රහ කරගෙන හඳුනා ගැනීම, දැන ගැනීම, විඳීම, රූපණය, විතක්ෂණේ යෙදෙනව හොයනවා කියන්නේ පින්නතුනි. ඒ හොයන්නේ රූප උපාදානස්කන්ධයක්, වේදනා උපාදානස්කන්ධයක්, සංඥා උපාදානස්කන්ධයක් මිස රූප වේදනා සංඥා සංකාර විඥාන නෙමෙයි. හොඳට අහන්න ඒ කරුණද මේ කියන එකද වෙන්නේ අර අපි දරන දේද වෙන්නේ කියන එක. පංච උපාදානස්කන්ධ මේ පංච උපාදානස්කන්ධ මේ විදිහට වෙන්න විග්‍රහ කරගෙන හඳුනා ගැනීම, දැන ගැනීම, විඳීම, රූප විතක්ෂණයේ යෙදෙනව හොයනවා කියන්නේ ඒ හොයන්නේ රූපස්කන්ධයක්, වේදනා උපාදානස්කන්ධයක්, සංඥා උපාදානස්කන්ධයක් මිස රූප වේදනා සංඥා සංකාර විඥාන නෙමෙයි. පංච උපාදානස්කන්ධයේ පිරිසිඳ දැකෙන කෘත්‍යයට අනුගත වෙනවා කියන්නේ මොකක්ද? බුදු පියාණන්සේ කියන පංච උපාදානස්කන්ධය කියන අර්ථාන්විත බව මොකද්ද කියන මේ ඒක කොහෙද? කොයි වගේද? මොකද්ද මේ කියන ප්‍රශ්නයයි ඉස්මතු වෙන්නේ. මේ අසකනාසය වූ ලෝකය වූ අත්විඳීම එක ඒ අත්විඳීම එකයි බුදු කියන්නන්සේ අර පෙන්වන කාරණාව එක්ක ප්‍රශ්නේ ඉක්මතු විය යුතු. මොකක් එකද ඒ අත්විඳීම එක ප්‍රශ්නේ විය යුත්තේ? මගේ පැත්තේ අත්විඳීමවත් බුදු කියන්නන්සේ උන දැන් මේ කියන කාරණාව තුළ ප්‍රායෝගිකව චින්තනයේ මේවල මේ ප්‍රායෝගිකව මේ එක දකින්න මේ මොකද්ද කියන්නේ. ප්‍රශ්නේ විය යුත්තේ මගේ පැත්තේ අත්විඳීමවත් බුදුපියාණන් වහන්සේ අර කියන එකවත් නෙමෙයි. බුදුපියාණන් වහන්සේ කියන එක එක්ක මගේ අත්දැකීම දකින විදිහට කෝ බුදුපියාණන් වහන්සේ කියන එක. ඒක කොහොමද? ජීවිතයේ ලෝකය වූ ප්‍රායෝගික අත්දැකීම තුල කාරණාව එක්ක බුදුපියාණන් වහන්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන කිව්ව ඒවා කො අත්විඳීම එක්ක ධර්මයේ ගලපලා රූප වේදනා සංඥා සංකාර විඥාන කො නෙවෙයි. ආයහන්න ජීවිතයේ ලෝකේ වූ ප්‍රායෝගික අත්විඳීම තුල කාරණාව එක්ක බුදුපියාණන් වහන්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන කිව්ව ඒවා කො මේ තමයි ඉස්මතු විය යුතු ප්‍රශ්නය. අත්විඳීමත් ඇහෙන ධර්මයක් පාදක. එතකොට අත්විඳීමේ මේ එතකොට මේ කාරණාව අත්විඳීම එක්ක ධර්මයේ ගලපලා රූප වේදනා සංඥා සංකාර කෝ කියලා හොයන්න කියලා කිව්ව පමණින් අත්විඳීම එක්ක ධර්මයේ ගලපලා රූප වේදනා සංඥා සංකාර විඥාන කෝ නෙමෙයි. හිතලා ගිහිල්ලා ආකාර පරිතක්කේ කරලා නම් කරන්නත් නෙමෙයි. ප්‍රායෝගික අත්විඳීම කියන පංච උපාදානස්කන්ධයේ දකින විදිහ එක්ක බුදු පියාණන්සේ කියන කාරණාව මොකද්ද කෝ? ප්‍රායෝගික අත්විඳීම කියන පංච උපාදානස්කන්ධයේ දකින විදිහ එක මොකක්ද? පංච උපාදානස්කන්ධ දකින විදිහ එක බුදු පියාණන්සේ කියන කාරණාව මොකද්ද කෝ? අත්විඳීම ලෝකේනේ පින්නතුනි. දැන් අත්විඳීම ලෝකේ කියලා අපි සමහරට මෙහෙමත් කියනවනේ, අත්විඳීම ලෝකේ නේපා කියලා අත්හරින්නද? අත්විඳීම ලෝකේනේ බුදු පෙනස ධර්මයේ ලෝකෝත්තර කියලා. එතකොට මෙතනින් දැන් අත්විඳීම ලෝකේනේ එපා කියලා අත්හරියු. එහෙම අත්හරින්නද? එතකොට ඒ අත්විඳීම ලෝකේනේ අත්විඳීම ධර්මයේ එක සසඳන්න කියන්නේ බුදු පෙනස. හැබැයි අත්විඳීම ලෝකේනේ කියලා අත්විඳීම එහෙම් පිටින් එපා කියලා අත්හරියු. එතකොට ඒ අත්විඳීම දැන් ඒ අත්විඳීමනේ දැන් පින්නතුනි, කෙනෙක් මාර්ගයට අනුගත වෙන කල අත්විඳීමෙන් බලෙන් අයින් වෙන්න බෑ. ඒ ලෝකේනේ කියලා කිසිම කාරණාවක් ප්‍රතික්ෂේප කරන්න බෑ. දැන් අපි කියනවා, අපි ධර්මයට අතු ගන්න බුදු පෙනස ධර්මයේ ලෝකෝත්තරයි. මේ අත්විඳීම කියන ලෝකයේ සජීව තාත්වික බව ඒත් එක්ක එපා. දැන් ඒ අත්විඳීම එතකොට ඒ විදිහට පින්නතු ලෝකේනේ කියලා කිසිම කාරණාවක් ප්‍රතික්ෂේප කරන්න බෑ අත්විඳීම තුල ඉන්න කෙනෙකුට. එහෙම ප්‍රතික්ෂේප කරනවා කරන අයින් වෙන නොගන්න ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන තුල දැන් ඒ අත්විඳීම නැද්ද? ඒ අත්විඳීමේ දිනෝ. එතකොට දැන් ඒ දකින විදියනේ. ඒ නිසා ඒක බලෙන්වත් අයින් කරන්න හදන්න එපා. අයින් කරන්න යාම වූ අයින් කිරීමේ කෘත්‍යය තුල ඒ චින්තන මෙහෙයවීම අත්විඳීම තියෙනවා. ඒ අත්විඳීම තියෙනවා. දැන් ඒ අත්විඳීම නෙවෙයිද? ඒ නිසා ඒ සත්‍යවාදීව ඉස්මතු වෙන අත්විඳීම අයින් කරන්න හදන්න එපා. ඒකෙන් අයින් වෙලා ධර්මයට යන්න කියලා එකක් කරන්න හදන්නත් එපා. එහෙම අර දැන් මේ අපි මේ කතා දැන් එහෙම එකක් වෙනවා කියන්නේ ඒ දැන් රූල්ස් වගේ වෙලා නෙවෙයි දේව. දැන් එහෙම එකක් පනවන්නේ රූල්ස් වගේ කියලා දැන් අපි ඒ රූල්ස් කියන කාරණාවට සාධාරණත්වයක් තමයි එතනදී. ඒක බුදු කෙනෙක් ධර්මයේ නීමයක් නෑ. බුදු පියාණන් ධර්මයේ ඔය අපි ලෝකේව කතා කරපු වචනේ තුල අර රූල්ස් කියන එක වගේ වචන කීපයක් තමයි බුදු පියාණන් සෝන්න විග්‍රහ කරන ප්‍රතිපදාවට. මොකද්ද රූල්ස් වශයෙන් පෙන්වන්නේ? මොකද රූල්ස් කියලා මම කතා කරන අපිට අර කාරණාවට යන්න මිස ඒක එකතු කරන්න එපා ධර්මයට. සද්දා රුචි අනුසව ආකාර පරිතක් එදිත් නිතකන්නේ ඔන්න බුදු පියාණන් පෙන්වන රූල්ස් ටික. එතකොට ඒ රූල්ස් නෙමෙයි මං කිව්වා මේක යොදා ගන්න එපා එතන අරක නිරවුල් කරගන්න අපි ගත්තු මං මේ වචනේ. ඉතින් අන්න ඒ හැර මේ අර විදිහ රාමුවක් පෙන්වන්නේ නැහැ. එතකොට පින්නතුනි ඒ විදිහ යමක් ප්‍රතික්ෂේප කරන අයින් වෙන නොගන්න ඒ රූප වේදනා සංඥා සංකාර ඒ අත්විඳීමේ දුර. ඒ නිසා ඒක බලෙන්වත් අයින් කරන්න හදන්න නෙමෙයි. ලෝකය වූ ප්‍රායෝගික සජීවී අත්විඳීම කියන්නේ මොකද්ද? 11 ආකාරී ප්‍රත්‍යක්ම තුල රූප වේදනා සංඥා සංකාර විඥාන කියන අර්ථාන්විත උපාදාය. එතකොට මේ කෘත්‍යයේ කතා කරන්න තියෙන සජීව තාත්ව අත්විඳීම කියන්නේ. එතකොට ධර්මයේ තුල විමර්ශනයේ විතක්ෂණයේ යෙදෙන්නේ මොකක් එක්කද? ධර්මයේ තුල විමර්ශනයේ විතක්ෂණයේ යෙදෙන්නේ මොකක් එක්කද? මොකක් හරි එකනම් විතක්ෂණයක් යෙදෙන්නේ අපි. මොකක් හරි එක්කනම් අපි විතක්ෂණයක් යෙදෙන්නේ ධර්මයේ තුල. ධර්මයේ විතක්ෂණේ විමර්ශනේ යෙදෙන්නේ කොහොමද, මොකක් එක්කද කියනකොට මොකක් හරි එක්කනම් විතක්ෂණේ සංකාරයක් නිත්‍ය සම්මර්ෂණයක් වෙනවනේ. මොකක් හරි එක ජීවිතේ මට දැනෙන අත්විඳීම පාදක කරගෙන මනසිකාර කරනවා නම් ධර්මයේ, ධර්මයේ මනසිකාර කරනවා කියන්නේ ප්‍රායෝගික ජීවිතය තුළම මොකක් හරි එක ජීවිතේ මට දැනෙන අත්විඳීම පාදක කරගෙන මනසිකාරය කරනවා නම් ඒ ආකාර පරිපක් වෙන්නේ නෙමේද? එතකොට බුදු පියාණන්සේ කියන කාරණාවේ සත්‍ය හොයනවා, බුදුන්වද පෙන්වන සත්‍ය හොයනවා කියන්නේ මොකක්ද? ඔන්නේ ඒක අර කාරණා දෙයට අර්ථාන්විත විග්‍රහය ඒක. ඒක බුදුන්වද කියන කාරණා සත්‍ය හොයනවා කියන්නේ. බුදුන්වද පෙන්වන සත්‍ය මොකක්ද? යථාර්ථය. නමුත් අපේ ජීවිතේ ප්‍රායෝගික අත්විඳීම කියන්නේ, අපේ ජීවිතේ ප්‍රායෝගික අත්විඳීම කියන්නේ අර්ථවත් බව, මේ අර්ථවත් බව තුල ඉන්න මට ඇහෙන ධර්ම, අපේ ජීවිත ප්‍රායෝගික අත්විඳීම, ජීවිත ප්‍රායෝගික අත්විඳීම කියන්නේ අර්ථවත් බව, මේ අර්ථවත් බව තුල ඉන්න මට ධර්මයේ ඇහෙන තැන දරාගත්ත කාරණාව මේ අර්ථවත් අත්විඳීම එක්ක අර බුදු පියාණන් සපෙන්නන කාරණාව කෝ? මේ අර්ථවත් අත්විඳීම එක අර බුදු පියාණන් සපෙන්නන කාරණාව කෝ? බුදු පියාණන් මොකද්ද මේ කියන්නේ කියලා ඒ විමර්ශන ගතිය අර ජීවිත අත්විඳීමට දෙන අර්ථයේ විචක්ෂණේ වී. අර්ථයේ විචක්ෂණේ වී. මේ අර්ථවත් අත්විඳීම එක අර බුදු පියාණන් සපෙන්නන කාරණාව කෝ? බුදු පියාණන් මොකද්ද මේ කියන්නේ කියලා ඒ විමර්ශන ගතියට අර ජීවිත අත්විඳීමට දෙන්න අර්ථයේ විතක්ෂණේ වීම. මේ විදිහට කෙනෙක් තුළ ජීවිත අත්විඳීමත් බුදු පියාණන් කියන කාරණාවත් එක්ක ඒ කාරණාව මූලිකව ඒ කියන දහම් ස්වභාවය කොහොමද කියන විතක්ෂණශීලී බව ඒතන ජීවිතේ ඉස්මතු වෙනවා නම් එයාට අර ජීවිත අත්විඳීම තුළ ලැබ ගැනීමක්ද වෙන්නේ, නැතිනම් අත්විඳීම කියන ස්වභාවයම අර්ථ විවරණයද වෙන්නේ? අත්විඳීම කියන ස්වභාවයම නේද අර්ථ විවරණය? නමුත් ඒ ජීවිත අත්විඳීම අර්ථ විවරණය කරන්න ගියාද? නමුත් එයා ඒ ජීවිත අත්විඳීම අර්ථ විවරණය කරන්න ගියාද? නැහැනේ. අත්විඳීම එක්ක ධර්මයේ තුල පෙන්වන කාරණාව එක්ක ප්‍රශ්නේ ඉස්මතු වෙනවා. මොකද්ද මේ කියන්නේ කියලා හොයනවා. මොකද්ද මේ කියන්නේ කියලා හොයන. දැන් පින්නතුනේ මේ අත්විඳීම වූ අර්ථාන්විත බව කියන්නේ 11 ආකාරයේ කියන සාසව උපාදාන කෘත්‍ය. අපි මේ අත්විඳීම කියේ වූ අර්ථාන්විත බව කියලා මොකද්ද මේ ඉස්මතු කරන්නේ? 11 ආකාර කියන සාසව උපාදාන කෘත්‍ය. මේ උපාදාන කෘත්‍යයට අර්ථවත් බවක් පැනවෙන්නේ කොහොමද? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන එක්කනේ 11 ආකාරය කතා කරන්නේ. උපාදින්න කෘත්‍ය මේ රූප වේදනා සංඥා සංකාර විඥාන එක්ක නෙමේද 11 ආකාරය කතා කරන්නේ? උපාදින්න කෘත්‍ය. දැන් මම ඔබෙන් අහුවොත් ප්‍රායෝගික සුඛියත්ව අර්ථවත් බව රූප වේදනා සංඥා සංකාර විඥාන කො විග්‍රහ කරන්න නෙමෙයි මම ඔබෙන් අහුවොත් ප්‍රායෝගික සුඛියත්ව අර්ථවත් බව රූප වේදනා සංඥා සංකාර විඥාන කො විග්‍රහ කරන්න නෙමෙයි මේ ප්‍රශ්නේ වචනක් නෙමෙයි මේ පදයක් නෙමෙයි ජීවිතය වූ අපේ ප්‍රායෝගික අත්විඳීම අර්ථ ගන්නෙන්නේ කොහොමද? ජීවිතය වූ ප්‍රායෝගික අත්විඳීම අර්ථ ගන්නෙන්නේ කොහොමද? රූප වේදනා සංඥා සංකාර විඥාන එක්ක. දැන් මේකේ රූපස්කන්ධ ගැන නෙමෙයි, රූප උපාදානස්කන්ධ ගැනත් නෙමෙයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ විතරයි කතා කරන්නේ. මං අහන්නේ අත්විඳීම අර්ථ ගැන්වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන එක නම් මේ ප්‍රායෝගික සජීවී භව තුල බුදු පියාණන්සේ පෙන්වන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මොනවද කියලා බලන්න. ප්‍රායෝගිකව මේ ධර්මයේ ඇහෙන අවස්ථාව තුල මේ ඒ තුලම බලන බුදු පියාණන්සේ පෙන්වන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මොකද්ද? කෝ කියන එක
අමරෙන් නෑනේ ස්වාමීන් වහන්සේ.
රූප වේදනා සංඥා සංකාර විඥාන ලිස්ට් එක නෙමේ ඔය බුදු පියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පෙන්වන ස්වභාවය. පින්නන ස්වභාවය. එතකොට ඒ කරුණට අනුගත වෙනවා කියනකොට අපි මොකකටද මේ අනුගත වෙලා තියෙන්නේ? ඒ කරුණට අනු හොයන්න අනුගත වෙනවා කියන්නේ මොකටද අනුගත වෙලා තියෙන්නේ? ඔය බුදු පියන රූප වේදනා සංඥා සංකාර කියලා පින්නන ස්වභාවය කෝ කියලා අමුතු ලෝකයකට ගිහිල්ලා හොයන්නද? කෝ කියලා අමුතු ලෝකයකට ගිහිල්ලා හොයන්න නෙමෙයි. ඇහුණ ධර්මයක ප්‍රායෝගික අත්විඳීම පාදක වීම තුළම ඒ ප්‍රශ්නේ ඉස්මතු වෙනවා. ඇහුණ ධර්මයක ප්‍රායෝගික අත්විඳීම පාදක වීම තුළම අත්විඳීම පාදක වීම තුළ ඇහුණ ධර්මයක ප්‍රායෝගික අත්විඳීම පාදක වීම තුළම ඒ ප්‍රශ්නේ ඉස්මතු වෙනවා. ඒ අවස්ථාවේ අහන හෝ දරාගත් දහම් කාරණාව අනුව කල්පනා විස්මතු වෙනෝ ලෝකය වූ අත්විඳීම පාදක වෙන නිසා ලෝකය වූ අත්විඳීම පාදක වෙන නිසා දැන් ලෝකය වූ අත්විඳීම කියන්නේ මොකද්ද? සක්කාය. අත්විඳීම තුළ අර්ථාන්විත බව මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥානනේ. ලෝකය වූ අත්විඳීම කියන්නේ මොකද්ද? සක්කාය. අත්විඳීම තුළ අර්ථාන්විත බව මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥානනේ. වෙන මොනවද? වෙන මොකුත් නෙවෙයි රූප වේදනා සංඥා සංකාර විඥාන. අත්විඳීම පවතින්නේ මොනව එක්කද? රාගයේ දේශයකින් අත්විඳීම පවතින්නේ. අත්විඳීම පවතින්නේ රාගයක දේශ. දැන් මේ ප්‍රායෝගික ජීවිතේ කතා කරන්නේ අත්විඳීම පවතින්නේ මොනව එක්කද? රාගයේ දේශයක. ඒ අර්ථාන්විත බව රූප වේදනා සංඥා සංකාර විඥාන එක්ක අත්විඳින පවතින මොකක් එකද? රාගය දේශය එක. නමුත් ඒ අර්ථාන්විත බව රූප වේදනා සංඥා සංකාර විඥාන එක. දැන් මෙහෙම පුංචි කාරණාවක් කතා. දැන් ඔබ කෑම කනවා. සැනසි ඔබ කෑම කනවා. සැනසිල්ලේ උදී කෑම කනවා. අත්විඳිනවා නම් සැනසිල් වුණා ඔබ කෑම කනවා කියන කෘත්‍යය තුළ ඒ කෘත්‍යය අත්විඳිනවා කියලා ඒක එක් සනසිල්ලේ කෑම කන අත්විඳිනවා නම් දැන් මේ එක මේ අත්විඳීමට කාමේරාගේ අර්ථවත් වෙලා නැද්ද? වෙලා. ප්‍රායෝගික අත්විඳීම අර්ථවත් වෙලා. එතකොට අත්විඳීම නෙමේ මේ අර්ථවත් වීම උනේ මොකක් එක්කද? අත්විඳීම නෙමේ අර්ථවත් වීම උනේ මොකක් එක්කද? රූප වේදනා සංඥා සංකාර විඥාන එක නෙමේද? රූප වේදනා සංඥා සංකාර විඥාන එක්ක නෙවෙයිද අත්විඳීම අර්ථවත් උනේ? ඔන්න ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන බවක් අර්ථාන්විත වෙන නිසයි අත්විඳීමට මිම්ම තාත්වික බවක් අයිතිත්වයක් කතා කරන්න තියෙන්නේ. ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන බවක් අර්ථාන්විත වෙන නිසයි අත්විඳීමට මිම්ම තාත්වික බවක් අයිතිත්වයක් කතා කරන්න තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන වලට අර්ථවත් බව කිස්මතු වෙන නිසා නෙමෙයි. අයහන රූප වේදනා සංඥා සංකාර විඥාන වලට අර්ථවත් බව කිස්මතු වෙන නිසා නෙමෙයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන අර්ථවත් බව කිස්මතු වෙන නිසා සක්කා එක කතා කරන්නේ මොකක්ද විග්‍රහය? රූප වේදනා සංඥා සංකාර විඥාන වලට අර්ථවත් බව කිස්මතු වෙන නිසා නෙමෙයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන අර්ථවත් බව ඉස්මතු වෙන නිසා රූප වේදනා සංඥා සංකාර විඥාන වලට අර්ථවත් බවක් කියදෙනවන් නෙමේ. ඒ කතා කරන්නේ මොකද්ද? ඒ විදිහට කතා කරනවා රූප වේදනා සංඥා සංකාර විඥාන වලට අර්ථවත් බවක් කියදෙනවා කියලා කතා කරනවා. ඒ කතා කරන්නේ ඒ හොයන්නේ තියෙන රූපේට තියෙන වේදනාවට අර්ථය දෙන විදිහක්. එහෙම ගියාම ඒ වේදනා සංඥාව නැති වෙනකොට දැන් ඒක නැහැ. දැන් වෙන එකක්. සාස්ත්‍රයෙන් උච්ඡේදයට, උච්ඡේදයෙන් සාස්ත්‍රයට. බුදු වෙනස පෙන්වන ධර්මයේ ස්වභාවය ප්‍රායෝගික ජීවිතය අත්දැකීම මේක බුදු පියනක පෙන්වන කාරණාවකෝ. ප්‍රායෝගික ජීවිතය අත්දැකීම එක බුදු පියනක පෙන්වන කාරණාවකෝ. කෝ බුදු පියනක පෙන්වන රූපේ වේදනා සංඥා සංකාර විඥාන කියලා අත්විඳීම පාදක කරගෙන නිත්‍යවත් අරන් හොයන්නවත් නෙමෙයි. ආයි කියනවා බුදුපියන් රූපය දන සංඥා සංකාරණයේ විඥාන හොයන්නනේ තියෙන්නේ. කෝ බුදුපියන්ට පෙන්න රූපය දන සංඥා සංකාර විඥාන කියලා අත්විඳීම පාදක කරගෙන නිත්‍ය වශයෙන් අරන් හොයන්නත් නෙමෙයි. අත්විඳීම පාදක වෙන විදිහ එකයි ප්‍රශ්නේ එන්න ඕනේ විතක්ෂණේ මේ ප්‍රායෝගිකත්වය තුල. මේ ප්‍රායෝගිකත්වෙ විතක්ෂණේ ප්‍රශ්නේ එන්න ඕනේ කරුණ. මේ විදිහට කෙනෙකුට විතක්ෂණේ ඉස්මතු වෙනවනම් සිහිය පිහිටුවන් ඒ විතක්ෂණ සීලී බව ඉස්මතු වෙන විදිහට ප්‍රායෝගික ජීවිතයේ තුල රූප වේදනා සංඤා සංකාර විඥාන මනසිකාර වෙනවනම් කොයි විදිහටද සිහිය පිහිටුව මේ විතක්ෂණ සීලී බව තුල ඇහුණ ධර්මයක් හෝ දරාගත් ධර්මයක් හෝ විතක්ෂණී සීලී බව තුල ඉස්මතු වෙන ප්‍රායෝගික ජීවිතයේ තුල රූප වේදනා සංඤා සංකාර මනසිකාර වෙනවනම් එතකොට එකරුණක් අරන් මනසිකාර කිරීමක් එකරුණක් මනසිකාර කිරීමකට ගිහින් මනසිකාර කිරීමක් නෙමෙයි. ඒ මේ විදිහට මනසිකාරය ඉස්මතු වෙනවන එයාගේ ජීවිත අත්විඳීම වර්ථවත් බව ඉස්මතු වෙයිද? ජීවිත අත්විඳීම වර්ථවත් බව ඉස්මතු වෙයිද? එතකොට අත්විඳීම වර්ථවත් බවට තැනක් නොයදෙනකොට අත්දැකීමක් එයාට කතා කරන්න පුළුවන්. අත්විඳීම අර්ථවත් බවට තැනක් නොයදෙනකොට අර කෘත්‍ය වෙනවනම් ඒ කෘත්‍ය ඔබට කොයි විදිහට යනවත් දන්නේ මං ඉස්මතු කරන විදිහ අපි ආයි සාකච්ඡා කරනකොට කතා කර මේ තුල අත්විඳීම අර්ථවත් බවට තැනක් නොයදෙනකොට අත්දැකීමක් එයාට කතා කරන්න පුළුවන්. එයා ඒ අනුගත වෙන්නේ මොකටද? බුදු පියාණන් සිටියෝ කාරණාව කල්පනා කරන විතක්ෂණය තුල ඉස්මතු වෙන්නේ අත්විඳීම අර්ථවත් වූ දකින විදිහ දැකීම බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ පෙන්වීමෙන් දකින්න. බුදු පියාණන් සිටිය කාරණාව කල්පනාව විතක්ෂණය ඉස්මතු වෙන්නේ කොහොමද? අර කුත්‍ය තුල විතක්ෂණ ඉස්මතු වීම තුල මෙච්චර කතා කරපු කුත්‍ය තුල අත්විඳීම අර්ථවත් වූ දකින විදිහ ආයි අත්විඳීම අර්ථවත් වූ දකින විදිය දැකීම බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ පෙන්වීමෙන් දකින්න. ඒතන ප්‍රායෝගික ජීවිතයේ මේ විදියට රූප වේදනා සංඥා සංකාර විඥාන විතක්ෂණේ වෙනවනම් එයාට ඉස්සෙල්ලම ඉස්මතු වෙන්නේ මොකද්ද? ඒ විදිහට ඉස්මතු වෙනවන විතක්ෂණ රූප වේදනා සංඥා සංකාරෙත් එයා හිතක රූප වේදනා සංඥා සංකාර කියන මිම්මකින් රූප වේදනා සංඥා සංකාර හොයන්න ගියාද? එහෙම එකක් නෙවෙයි යදුනේ. ප්‍රායෝගික අත්විඳීමේක ධර්මයේ තුල විතක්ෂණේ තුලින් ඒ කරුණ ඉස්මතු වෙන්නේ. එයා මේ විදිහට ධර්මයේ විතක්ෂණේ වෙනවනම් එයාට ඉස්සල්ලා ඉස්මතු වෙන්නේ මොකද්ද? රූපං අත්තතෝ වැරදි කියලාද? මම කියලා ගැනීම වැරදි කියලාද? නැහැ. රූපය කියන ස්වභාවයමකෝ වේදනාව කියන ස්වභාවයමකෝ ඒ බව එක තව තවත් හොයන්න ධර්මයේ පරිශීලනය කරන පටිපුච්චා විනීතා විතක්ෂණේ දසකතා සාමුක්ඛංචික දේශන අන්න දහම් පිපාසෙ මට මොනවා හරි කරගන්න චේතනාවක් නෙමෙයිද? දැන් මේ අර විතක්ෂණ සීලී බව තුළ ගොඩනැගෙන චින්තනයේක රූප වේදනා සංඥා සංකාර විඥාන අර්ථය වූ ප්‍රශ්නේ ඉස්මතු වෙලා මේ අර විතක්ෂණ සීලී බව තුළ ගොඩනැගෙන චින්තනයේ එක රූප වේදනා සංඥා සංකාර විඥාන අර්ථය වූ ප්‍රශ්නේ ඉස්මතු වෙලා එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියනව හොයනව නෙමෙයි ප්‍රායෝගික අත්විඳීම තුල යන ජීවිතේනේ මේ විග්‍රහය ඇහෙන තැන ප්‍රායෝගික අත්විඳීම් පාදකව ඇහුණ ධර්මයක විතක්ෂණය පැන නැගින ප්‍රශ්නකාරී බව තුල යෙදෙන්නේ ප්‍රායෝගික අත්විඳීම තුල යන ජීවිතේට මේ විග්‍රහය ඇහුණ තැන ප්‍රායෝගික අත්විඳීම් පාදකව ඇහුණ ධර්මයක විතක්ෂණය පැන නැගින ප්‍රශ්නකාරී බව තුල යෙදෙන්නේ මිස හිතනව නෙමේ. යෙදෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන අර්ථවත් බව කෝ රූප කියන ස්වභාවය කෝ ඒ දහම් කාරණා තුළ ලැබගෙන නෙමේ. මේ ජීවිත අත්විඳීම ප්‍රායෝගික බව ප්‍රශ්නයක පාදකව ජීවිත අත්විඳීම ප්‍රායෝගික බව ප්‍රශ්නේ එක්ක පාදක ධර්මයේ නිස්මතු වීම තව තව එයටම අනුගත වී ඒ විදිහටම නැවෙන්න අත්විඳීමේ කෘත්‍යයේ සක්කාය නිර්වචනයේ යථාර්ථය පෙන්වන ධර්මයේ තුල අන්න මුලින්ම දකින විදිහ වූ අර්ථවත් බව තුල බුදු පියාණන්සේගේ ධර්මයෙන් පෙන්වීම හොයන්න යෙදෙන තැන අත්විඳීම කෘත්‍යයේ සක්කාය නිර්වචනයේ යථාර්ථය පෙන්වන ධර්මයේ තුල මුලින්ම දකින විදිහ වූ අර්ථවත් බව තුල බුදු පියාණන්සේගේ ධර්මයෙන් පෙන්වීම හොයන්න යෙදෙන තැන පෙන්වීම විතක්ෂණය කිරීම තුල දකින විදිය පාදක වීම එක්ක ඉස්මතු වන ප්‍රායෝගික අර සුඛියත්ව රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණු අර්ථවත් බවට අර්ථයක් යෙදීම වූ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණකු බුද්ධ පියාණන්සේ ධර්මයෙන් පෙන්වීම හොයන්නේ දෙන තැන පෙන්වීම විතක්ෂණීය වී කිරීම තුල දකින විදිය පාදක වීම එක්ක ඉස්මතු වන ප්‍රායෝගික සුඛියත් රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණෝ අර්ථවත් බවට අර්ථයක් යෙදීම රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණකෝ කෝ ප්‍රශ්නය මේ අවස්ථා දෙකක් නෙමෙයි මෙතන කතා කරන රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියලා අන්න රූපේදන සංඥා සංකාර විඤ්ඤාණ හොයනව නෙමෙයි. රූපේදන සංඥා සංකාර විඤ්ඤාණ හොයනව නෙමෙයි. ඒ හොයන්නේ රූපේදන සංඥා සංකාර විඤ්ඤාණ. සෙවීම තුල රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන කතාවම සෙවීම වෙනවා. රූපේදන සංඥා සංකාර විඤ්ඤාණ හොයනව කියන හැවීම හොයනව නෙමෙයි. සෙවීම තුල රූපේදන සංඥා සංකාර විඤ්ඤාණ කියන කතාවම සෙවීම වෙනවා. සෙවීම තුල ඒ තමයි පින්නදෙනි බුදු පියාණන්සේ පින්නන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දැක්මට පින්නන විග්‍රහය අත්විඳීම ධර්මයේ කියන කාරණාවෙක ධර්මයේ ඒ විග්‍රහයෙන් සෙවීම තුලම රූප වේදනා සංඥා සංකාර විඥාන වූ අර්ථවත් බවකෝ අත්විඳීම ධර්මයේ කියන කාරණාවේ අත්විඳීම ධර්මයේ කියන කාරණාවෙක ඒ විග්‍රහයෙන් සෙවීම තුලම රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණෝ අර්ථවත් බවකෝ පෙන්වන දහම් ස්වභාවය එක්ක ගැනීමට සුදුසුද කියන ප්‍රශ්නේ ඉස්මතු වෙන්නේ ඒ ප්‍රශ්නේ ඉස්මතු වෙන්නේ ඇයි රූප කියන ස්වභාවය අර්ථය හැම රූප කියන ස්වභාවය අර්ථේ රූපේ නැති කතා කරන රූප කියන ස්වභාවය අර්ථේ ද රූප කියන ස්වභාවයේ අර්ථය හම්බ වෙන්නේ ඇහැටද ඇහැටද හම්බ වෙන්නේ නැත්තේ ඇහැට නෙමෙයි ඇහැට පේන අරූප ඇහැට පේන රූප ඌ බව අර්ථවත් වූ රූප කියන ස්වභාවය ප්‍රශ්න ඇහැට රූප කියන ස්වභාවය හම්බ වෙන්නේ ඇහැට හම්බ වෙන්නේ ඇහැට පේන අරූප ඇහැට පේන රූප ඌ බව අර්ථවත් වූ රූප කියන ස්වභාවය ප්‍රශ්නේ දැන් මෙතන ඇහැ රූපේ පංච උපාදානස්කන්ධේ කතා කරන්නේ නැති එක ඒ විග්‍රහය දාගන්න එපා අහැරූපේක පංච උපාදානස්කන්ධය කතා කරන්නේ නැණි කියන විග්‍රහය දාගන්න එපා මොකද මේ කතා කරලේ ලෝකයේ නිර්වචනය තුළ බුදු පියාණන්සේ ධර්මයේක නැවෙන තන ප්‍රායෝගික අත්විඳීම අර අර්ථ ස්වභාවය රූප වේදනා සංඥා සංකාර විඥාන වූ දකින විදිය ගැන එතකොට අර කාරණාව එකතු කරන්න එපා එතන දැන් ප්‍රායෝගික ජීවිතයේ අත්විඳීම ධර්මයේදීලා ප්‍රායෝගික ජීවිත අත්විඳීම ධර්මයේදීලා අද ප්‍රායෝගික ජීවිතයේ අත්විඳීම අර බුදු පියාණන්සේ ධර්මයේත් ගැළපීමක්ද නෑ මේ දෙක කාරණා දෙක නිසා ප්‍රශ්න දෙක නිසා පස් අන්න බුදු පෙන්වසේ ධර්මයට අනුගත වීම පුත්තියෙන ඇයි බුදු ප්‍රශ්නේ ඉස්මතු වෙන්නේ බුදු පෙන්වසේ ධර්මයේ පැත්තේ හැබැයි අත්විඳීම පාදක වෙන්නේ නැද්ද අත්විඳීම පාදක වෙනවා අත්විඳීම පාදක වීම නිසායි ප්‍රශ්නේ ඉස්මතු වෙන්නේ නැත්නම් අත්විඳීම අතමහැරලා දාලා බුදු පෙන්වසේ ධර්මය අල්ලගෙන ඒ ප්‍රතිපදා ඒ තුලනේ යන්න තියෙන්නේ එහෙම එකක් නෙවෙයි ප්‍රතිපදාව කියලා පෙන්නේ. එහෙනම් ඉතින් මේකම කියලා බුදු පියාණන් නිත්‍ය කරලා විග්‍රහයකින් මේමයි කියලා පුළුවන් කරන්න දෙයක්. ප්‍රතිපදාවක් කිස්මතු කරන්න ඕනේ නෑනේ. විග්‍රහයද කියලා විග්‍රහය ප්‍රතිපදාව කියන්නේ. ප්‍රතිපදාව කියන්නේ විග්‍රහයක් නෙවෙයි විග්‍රහය තුලින් ඉස්මතු වීමක් නෙවෙයි ප්‍රතිපදාව කියන්නේ. දැන් මේ ඉස්මතු වීමයි කතා. ඉස්මතු වීම එන්නේ ඇහෙන ධර්මයේ අත්විඳීම කියන එක පාදක වීම එකයි ප්‍රශ්නේ ඉස්මතු වෙන්නේ. ඒක කරන්න පුළුවන් එකක්ද? කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ අර වෙන විදිහෙක ඒ අනුගත වීමට ප්‍රඥාවට ආහාරය දෙනවා අර වෙන විදිහෙක. ඉතින් ඒ අනුගත වීම වෙන්න නම් මොකක්ද වෙන්නේ? යුත්තේ අපි මෙච්චර කතා කරපු විග්‍රහයත් එක ධර්ම මානසිකාරය තුල අත්විඳීම පාදකවයි බුදු පියාණන්සේ පෙන්වන ධර්මී ප්‍රශ්නකාරී විමසීම කියන ප්‍රශ්නේ ඉස්මතු වී සිටී. ධර්ම මානසිකාරය තුල අත්විඳීම පාදකවයි බුදු පියාණන්සේ පෙන්වන ධර්මී ප්‍රශ්නකාරී විමසීම කියන ප්‍රශ්නේ ඉස්මතු වී සිටී. අන්න අත්විඳීම පාදක වීම එක ධර්මයේ තුල කියන එකකින් ප්‍රශ්නේ මේ මොකද්ද කියන කාරණා විශ්මතු වෙනවා. යථාර්ථයට යථාර්ථවාදී අර්ථවත් බවක් කියදලා යථාර්ථයට යථාර්ථවාදී අර්ථවත් බවක් කියදලා යථාර්ථයට අර්ථවත් බවක් කියදලා නෙවෙයි යථාර්ථවාදී අර්ථවත් බවක් කියදලා. දැන් මේ ඊතර වීමක් නෙවෙයි මේ අනුගත වීම කතා කරන්නේ. දැන් අර මට දැනෙන රූප වේදනා සංඥා සංකාර විඥාන හොයනව නෙමෙයි ඈ. මට දැනෙන බුදු පියනසේ ඒ එහෙම විග්‍රහයක් නෙවෙයිනේ. බුදු දැන රූප වේදනා සංඥා සංකාර විඥාන දැනෙන රූප වේදනා සංඥා සංකාර විඥාන හොයනව නෙවෙයි. සෙවීම කියන කතාවම රූප වේදනා සංඥා සංකාර විඥාන හොයවීම. හොඳට අහන්න මේ කාරණා. මොකද්ද? සෙවීම කියන කතාවම රූප වේදනා සංඥා සංකාර විඥාන සෙවීම. අපි දැනෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාව කෙවීමනේ. දැනෙන ප්‍රකට කයට හිතට නේද දැනීම විඳීම හඳුනා ගැනීම කියන විග්‍රහයට ලඟුණ එවැනි විග්‍රහයක් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා හොයන්නේ. ඒ සෙවීම කියන කතාව නෙමෙයි බුදු පියාණන්සේ පෙන්වන සෙවීම කියන කතාවම රූප වේදනා සංඥා සංකාර විඥාන ඌ සෙවීම. ඒ එකරුණ වීම බුදු පියාණන්සේගේ ධර්මයක් ප්‍රායෝගික අත්විඳීම පාදක වීමත් තුළ ඉස්මතු වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්වභාවේ ධර්මීය අනුව හොයන ගතියෙදිලා ඒ බව ඉස්මතු වෙනවා. ඒ බව ඒක බලෙන් පුළුවන්ද? බලෙන් හිතලා ওই විදිහට ඉස්මතුවේ. ඒ බලෙන් හිතලා ඉස්මතු වීමක් කරේ ඒ තුළ කෘත්‍යයක් කරේ අර්ථ විග්‍රහයක් කරේ. බෑ කතා කරන්න බෑ. ඒ ගතිය ඉස්මතු වෙනවා නම් කරුණ වීම බුදු කියන්නේ ධර්මය ප්‍රායෝගික අත්විඳීම පාදක වීමත් තුළ ඉස්මතු වීම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්වභාවය ධර්මයේ අනුව හොයන ගතියේදීලා. ඉතින් අපිට මේ ධර්ම මනසිකාර වෙනකොට ප්‍රායෝගික අත්විඳීම අතහැරිලා නම් ධර්මයේ තුල අබිනිවේෂ වෙලා අපිට ධර්මයේ මනසිකාර වෙනකොට ප්‍රායෝගික අත්විඳීම අතහැරිලා නම් දහම තුල ලැබගෙන නැද්ද? ලැගගෙනීමේලා ධර්මයෙන් අත්විඳීම හොයන්න ගිය තැන ධර්මයෙන් අත්විඳීම හොයන්න ගියොත් ධර්මයෙන් ජීවිත අත්විඳීම හොයන්න ගියොත් ඒ තැන ධර්මයේ අතහැරනවද නැද්ද? ඒ තැන ධර්මයේ අතහැරන. ඒ ජීවිත අත්විඳීම ධර්මයෙන් බලන ධර්මයේ කො එහෙමනොත් ධර්මයේ අතහැරන. අත්විඳීම පාදකව ධර්මයේ තුල මානසිකාරයට සැබෑ යථාර්ථයේ සෙමීම ඉස්මතු වෙනවා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන වල යථාර්ථය නෙමෙයි. රූප වේදනා සංඥා සංකාර වල විඥාන වල යථාර්ථය නෙමෙයි. රූප වේදනා සංඥා සංකාර විඥානෝ කියන මේ කතාවම සෙවීම ඉස්මතු වීම. එයයි යථාර්ථය. යථාර්ථයක් හොයන්න යථාර්ථයක් අපි දන්නේ නැහෙනි. යථාර්ථය කියන කාරණාව ඥානයත් එක්කනේ කතා කරන්නේ. යථාර්ථය කියලා ඒවා අපි දන්නේ නැහෙනි. දන්නේ නැත්නම් දන්නේති කෙනානේ මේ විග්‍රහය හෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන පඤ්චනී සූත්‍රයේ සත්තරාණ සූත්‍රයේ මේ ඇහෙන්නේ මේ ඥානෙත් එක්ක යථාර්ථය දකින්න කෙනා නෙවෙයි. ඒකට එයාට අත්විඳීම් පාදකෝ ධර්මයේ තුල මානසිකාරයට සැබෑ යථාර්ථයේ සෙවීම ඉස්මතු වෙනවා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන වල යථාර්ථය නෙමෙයි. රූප වේදනා සංඥා සංකාර විඥානෝ කියන මේ කතාවම සෙවීම ඒ බව ඉස්මතු වෙනවා. දැන් මොකද්ද වෙන්නේ? ඒ විදිහට මේ ප්‍රායෝගික අත්විඳීමක විතක්ෂණ සීලි භවය දෙනවා. ඒක ගලපලා වුණ රූප වේදනා තර විඥාන කියන එක නිත්‍ය වශයෙන් හිවීම නෙවෙයි. බුදු පණසි කියන එක ඉස්මතු වීම මේ කතා කරන්නේ. දැන් මේ මොකද්ද වෙන්නේ? එවැනි ඉස්මතු වීමක් නම් වෙන්නේ. රූපති වේදේති සංඥානාති කියන කියමනම කෝ කියලා හොයන බව ප්‍රායෝගිකව යෙදිලා නැද්ද? උප්පති වේදේ සංඥාන සංකත මේ 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 කියමන කියමනම කෝ කියන හොයන බව ප්‍රායෝගිකව යෙදිලා නැද්ද? ඒ විදිහ නම් හිත චින්තනයේ මෙහෙවෙන්නේ. අන්න අත්විදීම් පාදක වීම එක ධර්මයේ තුල කියන කාරණාවෙම කියන කාරණාව අනුව මනසිකාරය යෙදෙන්න පාර සකස් වෙනවා. අත්විදීම් පාදක වීම එක ඇහෙන ධර්මයේ තුල කියන කාරණාවෙම කියන කාරණාව අනුව මනසිකාරය යෙදෙන්න පාර සකස් වෙනවා. කියන කාරණාවෙන් ඒ කරුණනු මනසිකාරයේදී දැන් ජීවිත අත්දැකීමට අත්දැකීමට ඒක කතාවක් තියෙනවද? අත්දැකීමට කොහොමද කතාවක් කතා කරන්නේ? ඇයි ප්‍රායෝගික අත්විඳීම පාදක වෙනවනේ ධර්මීය ප්‍රශ්නකාරී විතක්සනේ ඉස්මතු වෙන්නේ. ඒතකොට අත්දැකීමක් කොහොමද කතා කරන්නේ? ප්‍රායෝගික අත්විඳීම පාදක වෙනවනේ ධර්මීය ප්‍රශ්නකාරී විතක්සන ප්‍රශ්නකාරී මේ විතක්සනේ ඉස්මතු වෙන්නේ. එතකොට දැන් ජීවිත අත්දැකීමට ඉඩක් යදෙයිද? අත්දැකීමට ඉඩක් කතා කරන්න බැහැනේ. හැබැයි අත්දැකීමක් නැද්ද? අත්දැකීමක් තියෙනවා. අපිට අත්දැකීමට ඉඩක් කතා කරන්න තියෙනවද? ජීවිත අත්දැකීමට අත්දැකීම් බවක් යෙදෙන්නේ නැහැ. ජීවිත අත්දැකීම තියෙන අත්දැකීමක් නැති වෙන්නේ. අත්දැකීමට අත්දැකීම් බවක් යෙදෙන්නේ නැහැ. ඇයි? අත්විඳීම වූ සක්කාය කියන දකින විදියෙන් ඉක්ම වුණ චින්තනයේ මේ විග්‍රහ කර විග්‍රහය තුළ කෘත්‍ය මොකද්ද? අත්විඳීම සක්කාය දකින විදිහේ නික්ම වෙන චින්තනය. කොතනද වෙන්නේ කියන විග්‍රහය කතා කරන්න බැහැනේ. වෙන්න වෙන විදිහ අපි මේ කතා කරා. ඒ කරුණ වෙන්න වෙන විදිහ තමයි මේ කතා කරන්නේ. වෙන්න වෙන විදිහ කියනකොට ඒ නැවෙන විදිහ අනුගත වීම ඉස්සත කල්පනාකාරී බව ඉස්මතු විය යුතු විදිහ. අත්විඳීම සක්කාය දකින්න විදිය නික්මෝණ චින්තනයේ මෙහෙවෙල්. සක්කාය දකින්න විදිය නික්මෝණ චින්තනයේ මිස සක්කාය ඉක්මෝණ චින්තනයේ නෙමෙයි. සක්කාය දකින්න විදිය නික්මෝණ චින්තනයේ මිස සක්කාය ඉක්මෝණ චින්තනයේ නෙමෙයි. අන්න ප්‍රායෝගික ජීවිතේ එකම යෙදිලා වෙනවා ධර්මයේ. ඉතින් මේ විග්‍රහ කරේ රූප වේදනා සංඥා සංකාර විඥාන විතක්ෂණේ කියන කාරණාව වෙන්න නම් ඊට රූප වේදන සංඥා සංකාර විඥාන කියන කාරණා විතක්ෂණේ කියන කාරණාව වෙන්න නම් කියන කාරණාව මුල් කරගෙනයි මේ කරුණු කතා කරන්න දෙයදුනේ. ඉතින් ඒත් එක්ක ඒ කාරණාව විශ්මතුනේ අර මුලින් තනින් තන හරි අහුන ප්‍රශ්නත් එක්ක. ඉතින් මේ සම්බන්ධව යම් කාරණම සත්වත්තාන සූත්‍රයේ විග්‍රහයත් මේ කඥණී සූත්‍රයත් එක්කම ඉතින් මේ අර මුලින් ඔබ විසින්ම කතා කරන යෙදුන කාරණාවත් ඉස්මතු වෙලා තියෙන ප්‍රශ්නත් එක්ක පාදක කරගෙන මේක විග්‍රහය කතා කරන්න යෙදුනේ. මේ තුල යම් කාරණාවක් කතා කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. එහෙමයි පෙරුවන් සරණයි.
හොඳයි. සාදු සාදු සයින් හන්ස මං හිතන්නේ ගාක් පැහැදිලිය වහන්සේගේ අද පැහැදිලි කිරීම හරිම වටිනවා. ඔව් ගාක් කයට තියෙන ගැටලු වලට උත්තර ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. මම වටිනා පැහැදිලි කිරීමක් අපේ සායන්න හංස. එතකොට මේ ඇයි පංච උපාදානස්කන්ධේ නැත්නම් ස්කන්ධ පහ ගැනද මේ හොයන්න ඕන? නැත්නම් මේ අත්දැකීම ප්‍රායෝගිකත්වයේ අත්දැකීමට අර්ථයක් එන්නේ කොහොමද කියන එකයි මෙතන මේ විමසන්න තියෙන්නේ කියලා මට හිතෙනවා සාංහංශ.
එහෙමයි.
අත්දැකීමට අර්ථයක් එන්නේ කොහොමද?
අත්විඳීම කියන කාරණාවත් එක්ක අපේ
සෙල්මයි. අත්විඳීම කියන එක.
එහෙම අත්විඳීමට අර්ථයක් එනවා කියනකොට අත්දැකීම කතා කරලා ඉවරයි. උන් ඔතන තමයි අර මං ජීවිතේ ප්‍රායෝගිකත්වයේ ඉස්මතින් ওই කාරණාව විග්‍රහ කරේ.
එහෙම. එහෙම. එතකොට මේ අත්විඳීමට අර්ථයක් එනවා කියන එකේදි තමයි අර පංච උපාදානස්කන්ධයේ නැත්නම් ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ.
අන්න කතා කිරීමට තියෙන්නේ සර්. එතකොට ඒක ඉස්සෙල්ලා එවුවා නෑ නෙමෙයි මේ කතාව කියන කාරණාව බුදු පියාණන්තර පෙන්වන්න උනේ පෙන්වන්නේ ඔන්න ඔතන තමයි බුදුර ධර්මයේ කියන්නේ ඉතින්. එහෙමයි.
තම පැහැදිලි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. අපි අපි මේ සම්බන්ධව මං හිතන්නේ ප්‍රශ්න යොමු කළොත් හොඳයි. අපි ධම්මිකා මහත්මියට යොමු වෙමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මහත්මයා, මට කලින් මුලින්ම සමාහෙන්න මං අර මගදී හම්බ වෙන්නේ නැහැ කියන මේ කිව්වට ස්වාමීන් වහන්ස, දැන් මෙතනදී අර අපි දැන් මේ කුමක් හෝ දෙයක් අපේ ජීවිතය අර්ථවත් සාත්විකව ලයිව් කරගෙන අර ඒ වචනේ දැන් භාවිත වෙනවා, සජීවීකරණය කරගෙන ජීවත් වෙන්නේ. එතකොට විනාස දැන් මේ ධම්ම දේශනාව අහගෙන ඉන්නකොට අපේ අපිට ඒ යම් කරුණක් සජීවී වෙනවා. එතකොට අහගෙන ඉන්නකොට අපිට ওই කරුණ එකක්වත් ඒ සක්කාය කියන මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාව යෙදෙනවා. අපිට ඒ ගැන හිතන්න හරි මොකක් හරි දසම මාත්‍රකින් හරි යොමු වෙච්ච ගමන් ඒ ක්‍රියා ඒ ස්වභාවයෙන් වෙන් වෙලා අපි වෙනම ඒ කියන්නේ හිතීමේ කෘත්‍යයකට යෙදෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ කියන්න හැදුවේ දැන් අපි අර චින්තන රටාව දිනු කරගත්තොත් මේවට මේ අපි ඔය කනවා බොනවා ඇවිදිනවා අහනවා ඔය අර කාරණා හතරට සම්පින්දනය කරොත් ඒ කියන්නේ දකින්නවා අහනවා දැනෙනවා දැනගන්නවා කියන කාරණා හතරට සම්පින්දනය කරලා ගත්තොත් ඒ කාරණා වලට සජීවී බවක් දෙන හින්දා තමයි අපිට මේ ප්‍රශ්නේ උද්ගත වෙලා තියෙන්නේ. සජීවී බවක් ලැබෙනකොට අපිට ලැබීම එක ඒ අර සම්මර්ෂණය වෙනවා. ඒ සම්මර්ෂණයට අපි කියන්නේ නিত্য ඒ කියන්නේ නিত্য සැප ආත්ම කියන ඒ නিত্য සම්මර්ෂණයක් සිදු වෙනවා. එතකොට අපි අර සිතනටව දිනු කිරීමත් එක්ක මේ ධර්මදේශනාවකට යොමු වෙනකොට අහනකොට එහෙම නැත්නම් මේ අහපු දහම් කාරණාවක් මෙනෙහි කරනකොට අපිට නිතරින්ම බලෙන් කරනවා නෙවෙයි මේ සජීවී ස්වභාවය අර්ථාන්විත බව නොලැබෙන්න ඕන විදිහක් කියන එකක් තමයි ස්වාමීන් වහන්සේ මට වැටහුනේ. පොඩක් පැහැදිලි කරන්න නමුත් ස්වාමීන් වහන්සේට මම හිතන්නේ නැවත මුල ඉඳන්ම සියල්ලම කියන්න වෙයි වගේ කියලා හිතුණත් ස්වාමීන් වහන්සේ.
එතම හොඳයි, තෙරුවන් සරණයි අම්මා. චුට්ටක් කතා කරන්න. අම්ම මුලින්ම කිව්ව කාරණාව එක්ක අම්ම කිව්ව කාරණා එක රූප වේදනා සංඥා සංකාර විඥාන වලට හරි ජීවිතයේ අර්ථවත් බව හරි මේ කාරණා වලට සජීවී බවක් දීම නෙවෙයි මේ කාරණා කියන සජීවී බව. කාරණා වලට සජීවී බවක් දුන්නා කියනකොට අපි සාස්වතේට යමක් කතා කරනවා වෙනවා. ඒ තුල ආයි ආපස්සට ධර්මයක් එක්ක එනකොටම වෙන්නේ සාස්වතේ ඉක්මෝලා දෘෂ්ටියක් එක්ක ධර්මී ගමනක් යනවා. එතකොට කාරණා වලට සජීවී බවක් දෙනෝනේ කමි කාරණා කියන සජීවී බව. ඉතින් මේ කාරණා කිව්වේ බුදු පියන්නාසෙන් ධර්මයක් කියලා පෙන්න රූප වේදනා සංඤා සංකාර විඥාන කියන එදා පැවතුන මගදේශී ඇගේ අර්ථකථනින් පැවතුන විග්‍රහ. එතකොට මේ විග්‍රහ නෙවෙයි ප්‍රශ්නේ, මේ කාරණා කියන ඒ සජීවී බව, ඒ තාත්තික බව, ඒ අර්ථ විවරණය. ඒකට තමයි බුදු පෙන්ස ධර්මයේ කියලා ඉස්මතු කරන්නේ. එතකොට ඒ කාරණාවලට සජීවී බවක් යෙදීම නෙවෙයි ඒ කාරණා කියන සජීවී බව. අන්න ඒ බව විතක්ෂණේ ඉස්මතු වේ යුතුයි. ඒ බව විතක්ෂණේ ඉස්මතු වේ යුත්තේ කොහොමද? බුදු පියාණන් වහන්සේ පෙන්වන ධම්පරියාය මානසිකාර කරනකොට ජීවිතයේ සජීවී වූ අත්විඳීම් පාදක විය යුතු. සජීවී අත්විඳීම් පාදක වෙනවා කියන්නේ බුදු පියාණන් වහන්සේ කියන එකත් එක්ක ජීවිතයේ මේ දොන්න දැන් මේ අවස්ථාවේ අපි හිතමු මම ඒක අර කෑම කනවා කියන කාරණාවගත් මේ කෑම කනවා කියන කෘත්‍යය නම් යෙදෙන්නේ ඒ අත්විඳීම තුල නම් ඉන්නේ ඔන්න දහම් මානසිකාරය ඉස්මතු වුණා නැත්නම් මතක් කරලා ගත්තම ධර්මීය මානසිකාර කරනවා. මොකක් හෝ විග්‍රහය රූප වේදනා සංඤා සංකාර කියන විග්‍රහයේ මේ විග්‍රහයේ මානසිකාර කරන්න යෙදෙන කොහොමද වෙක වෙන්නේ කියලා දකින්න යෙදෙනකොට අර ප්‍රායෝගික ජීවිතය තුළ ඒ අත්විඳීම තුළ සජීවී බව ඒක පාදක වෙයි මේ ධර්ම මානසිකාරය කියන කාරණා විය යුතුයි. ඒතකොට මුලින්ම ජීවිතයේ අත්විඳින් පාදක කරගන්න ඕනේ මේ ධර්ම මානසිකාරය තුළ ඒ කතා කරන ඒ විග්‍රහ කරව බුදු කියන්නේ ඒ විග්‍රහ කරන සියලු වචන මේ වචනත් එක්කනේ ධර්මයේ තුල කියන කාරණාව තුල යෙදෙන්නේ මෙහෙම වෙන්නේ මෙහෙම වෙන්නේ මේ කාරණාව කියලා පෙන්වන. ඒතකොට මේ ඇහෙන සියලු වචන තුල අපි දන්න කාරණාව එක්ක අත්විඳීම පාදක වෙනවා. ඒතකොට ඒ අත්විඳීම පාදක වයි ඇහෙන ධර්මයේත් එක මේ දෙක තුලින් ප්‍රශ්නයක් ඉස්මතු වෙයි. දැන් එතකොට ගන්න එපා ධර්මයේ වගේම අත්විඳීමත් උතුම්නේ කියලා. අත්විඳීම උතුම් නැති නිසා බුදු පියාණන්ගේ ධර්මයේ පැත්තෙන් ප්‍රශ්න ඉස්මතු වෙන බුදු පියාණන්ගේ ධර්මයේ කියනකොට එතකල් ජීවිතයේ ප්‍රශ්න ඉස්මතු වෙන්නේ නැහැ. එතකොට අත්විඳීම පාදක වීම එකයි අර ඇහුණ ධර්මයේත් එක මෙන්න මේ දෙක නිසා ප්‍රශ්න ඉස්මතු වෙනවා. ප්‍රශ්නේ මොකද්ද? මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ කියන්නේ කියලා අර මොකද්ද මේ කියන්නේ කියලා ධම්මාරම්භණයක් නෙවෙයි මේ කියන දේ තුල යමක් ඉස්මතු වෙනවා. එතකොට මේ ඒ අතරි ඒ කියන දේ තුල ධන්න වචනෙත් තමන්ගේ ජීවිත අධ්‍යක්ීම ඉස්මතු වෙනවා. වේදනාව කියනකොට වේදනාවක් කියන කාරණාව ඉස්මතු වෙනවා. එතකොට රූපණේක නම් තවත් විග්‍රහ නැහැ කියමුකෝ. දැන් විඳීම දැනගෙන හඳුනා ගැනීම කියන විඳීම කියන අපතන විඳීම ක්‍රියාවකෝ කියලා අහනකොට කෙනෙකුට උත්තර දෙන්න බැහැ. හද විඳීම කියනකොට ඔබ තුල තියෙනවද නැද්ද මින්මක් කියන. ඉතින් බුදු පියාණන් කියන විඳීමත් එක්ක අන්න විඳීම කියන කාරණාවත් මේ තියෙන මින්ම වූ අත්විඳීම් පාදක වීම එක ප්‍රශ්නේ ඉස්මතු වෙනවා. එතකොට යන්න බුදු පියාණන් කියන එක තුලින් ප්‍රශ්නේ. බුදු පියාණන් ධර්මයේ කියන ප්‍රශ්නේ ඉස්මතු වෙන්න ඕනේ අර අත්විඳීම් පාදක. අන්න ඒ ඉස්මතු වීම තුල ඉස්මතු වෙන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන බව වූ කාරණාවයි සෙවීමට ඉස්මතු වෙන්නේ. එතකොට ඒ ඉස්මතු වීම රූප වේදනා සංඥා සංකාර විඥාන හොයනවා නෙවෙයි. අන්න බුදු කියන කිව්ව විදියට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කෘත්‍ය හොයන්නේ ඉදිරිය. නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා හොයනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මෙන්නකින් රූප වේදනා සංඥා සංකාර විඥාන හොයනවා. අද බුදු කියන්නේ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. මෙන්න මේ කතාවම හොයන්න. මෙන්න මේ බව ඉස්මතු වෙයි. ඒ විතක්සන සිදු මොකක් එක්කද? අර ජීවිත අත්විඳීමට අර්ථයක් නොයදෙන විදිහට. අර්ථයක් නොයදෙන විදිහකට හොයන්න ඕනේ. ඒ බව ඉස්මතු වෙනවා කියන්නේ ජීවිත අත්විඳීමට අර්ථය දෙන්න. මොකද අර්ථේනේ හොයන්න යෙදিলা තියෙන්නේ මේ අර්ථයක් යෙදෙන රූප වේදනා සංඥා සංකාර විඥානෙ ඉඳන්නේ. ඒත් එකනේ අර්ථය කතා කරන්න කියන. අන්න ඒ බව ඉස්මතු වීමයි ඉතින් ප්‍රතිපදා විශ්මතු වුණා චින්තනයේ මෙහෙ වෙනවා කියලා කතා කරන්න තියෙනවා. එහෙනම් යම්ම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
බොහොම පිං ස්වාමීන් වහන්සේ ආයත අහලා තෙරුවන් ගන්න සම්මන්ත්‍රණය
වත්. ස්වාමීන් වහන්සේ කියද්දි මට හිතුනේ දැන් අත්විඳීමට අර්ථයක්. එහෙම නැත්නම් මේ අත්විඳීමට මිම්මක්. අපි කියන්නේ මේක අර විස්තර කරන්න පුළුවන් වෙන්නේ ඔන්නෝයි මින්ම හින්දා නැත්නම් අර්ථය හින්දා.
එහෙම.
මේක රූපයක් වේදනාවක් මොකක් හරි කියලා කියන්න පුළුවන්. අපේ පැත්තේ මොකද්ද මින්මක් කියදিলන්නේ? ඔන්න ඔතන තමයි විමසන්න ඕන තැන නේද සන්නහංස?
එහෙමයි.
ඔව්. එතකොට මේ විමසීම තුළ ඔන්නෝයි අර්ථයක් දීමෙන් ඈතර වීමක්. ඔතන වැරද්ද තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. අත්විඳීමට අර්ථයක් දීම. ඒක අර අපතුලින් ඒ නිරායාසයෙන්ම ඒක වෙනවා.
වෙන. එතකොට අපි සර් කිව්වත් අත්විඳීම මෙන්න කියලා යෙදෙන්නේ අපි කියන දෘෂ්ටිය කියලා තමයි අපි කතා කරන්නේ. ආ ඔය මෙන්න යෙදෙන්නේ සක්කාය දිට්ඨියෙන්ද? මෙන්න යෙදෙන්නේ සක්කාය දිට්ඨිය කතා කරන්නේ. එතන මෙන්න යෙදিলা සක්කාය දිට්ඨිය කියලා කතා කරන්නේ. ඔය අත්දැකීම. එතකොට ඔය මින්ම කියන කෘත්‍ය කතා කරන්න තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානෙ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන අර්ථවත් බව අත්විඳීමට කතා කරන්න නැත්නම් ඔය මින්ම කතා කරන්න වෙන්නේ. එතකොට මින්ම කතා කරන්න නැහැ කියන්නේ අත්දැකීමට කතාවක් නෑ. හැබැයි මින්ම අත්දැකීමක් කතාවක් යෙදෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාවෙත්. එහෙමයි.
එතකොට ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් තමයි අපිට පේන්නේ මෙහෙම මිම්මක් කියදিলা මේකේ. හැබැයි පේන්න ඕන ඒ පැත්තෙන් නෙවෙයි.
එහෙමයි සර්. පේන්නේ කියන පෙනීමම රූප වේදනා සංඥා සංකාර විඥාන නෙන්නේ.
අන්න හරි.
එහෙමයි. පෙනීමෙන්ම රූප වේදනා සංඥා සංකාර විඥාන, පේන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාවට අර්ථයක් යෙදීම නිසා නෙමෙයි.
එහෙමයි. එහෙමයි. එතනින්ම පේනවා අර හොයන්න ඕඩ රූප වේදනා සංඥා සංකාර ගැන නෙවෙයි මෙන්න මේ අත්විඳීමට කොහොමද අර්ථයක් ආවේ?
අර්ථයක් කියන
ආකාරයේ.
ඔව්. එහෙමයි. ඒ තුල හෙවෙන්නේ අන්න අර එහෙමයි.
අන්න ඒක දකිනකොට අර වයින් ඉබේම ඈතර වෙනවා නේද?
වෙනවා. අන්න දිට්ඨිය කියන කාරණාවට ඉඩක් නැහැ. දැන් අපි දැන් දිට්ඨිය දුරු කරන දිට්ඨිය අර දැන් අපි බුදු පියාණන් කියන මොකද සක්කාය දිට්ඨිය බව දන්න දකින්න කෙනා දුරු කරනවා. දැන් සක්කාය දිට්ඨිය කියලා කතා කරන්න අපි දිට්ඨිය ඇඳලා සක්කාය දිට්ඨිය මෙයි කතා කියලා කතා කරනවා නේද? දිට්ඨිය කියන අර්ථ ගැන්වීම රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ එකයි කියන එක අපි මේ සුතේ නිරවුල් නැහැ. දිට්ඨිය කියන කතාව කතා කරන්න තියෙන රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ විඤ්ඤාණ එකනේ. මේ මේ පාදකත්වේ නිසානේ අපි ඒක කතා කරන්නේ. අපි දිට්ඨියටම දිට්ඨිය කියලා කතා කරනවා නම් දිට්ඨිය කියන කෘත්‍ය කතා කරන්න ඕනියයි කියන කාරණාව එත අපි එතෙන්ට යමු කියලා බලලා නැහැ. මොකද්ද මේ කියන කාරණාව? මොකද්ද මේ 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 සකස් වීම වෙන්නේ කොහොමද කියන කාරණාව? එහෙමයි සර්.
හොඳයි, තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස. අපේ අසංක මහත්මයාට යමු වෙමු.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි සර්. දැන් මේ මට ඇත්තරෝ දැන් මේ බලහගෙන ඉන්නකොට එදත් ඇහුවාර පොල්ගස් කතා ටිකයි ටික අහලා අර කලින් අර 11 ආකාරයේ පස්සෙනේක එහෙම ඒ වගේ දෘෂ්ටි ටික මම ස්වාමීන් වහන්සේට කියලා කඩාගත්තානේ. ඒ වගේ දැන් ටික ටික මේ ඉස්සරහට යනකොට දැන් හැම වෙලාවෙම මේ අපිට මේ දැන් දෘෂ්ටි 64කට මොනවා අපි මොන විදිහට ධර්ම කල්පනා කර බැලුවත් අන්තිමට දෘෂ්ටි 64න් එකකට වැටෙන්නේ අපි. එතකොට ඒ දෘෂ්ටි වලට වැටෙන්නේ නැතුව මානසිකාර කරන එක තමයි. දැන් මොනවා හරි මානසිකාරයක් කරන්න ගියහම ධර්ම කරුණක් අරගෙන ඔය දැන් සාමිනවාසී කියපියක් හරි මොකක් හරි ධර්ම කරුණක් අරගෙන මානසිකාරය කරන්න ගියහම වෙන්නේ අන්තිමට කොහෙන් හරි දෘෂ්ටියකට වැටෙනවා. දෘෂ්ටි 64කට වැටෙන එකක් නෙවෙයි වෙන්නේ. එතකොට අපිට දැන් කවදාවත් මේ අපිට කොච්චර try කරත් බුදුහාමුදුරන්ගේ ධර්මය අපිට ගලපන්න බෑ නේ. කියන්නේ අපි දැන් මොන බුදුහාමුදුරන්ගේ ධර්ම ඇහැ කිව්වත් එතකොට මොන ධර්ම කරුණක් ගත්තත් අන්තිමට අපේ දෙයක් නේ එතනට ගැලපෙන්නේ. එතකොට අපේ දෙයක් ගැලපුණොත් අනිවාර්යෙන් ඒක වැරදීනේ. එතකොට බුදුහාමුදුරන් දෙයට අපේ එක ගැලපෙන්නේත් නෑනේ. එතකොට දැන් ඒ ලෙවල් එකෙන් යනකොට දැන් මොන ධර්ම කතා කරන් ඔය ලෙවල් එකේ ඉන්නවා. එතකොට කොච්චර හරියට සිහියෙන් පුළුවන් තරම් අර කියන්නේ වෙන ඔහේ හිතාගෙන යන්නේ නැතුව අපේ එදිනදා කරුණු ගැන වැඩ කරන විදිහට දැන් කියන්නේ එදිනදා ජීවිතේ වැඩ කරන යන ආකාරයට ඉතින් ඔය විදිහට විචක්ෂණය කරනකොට 64කට වැටෙන්නේ නැතුව විචක්ෂණය කරනකොට දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේකත් ඇත්තටම දෘෂ්ටියක් වගේ මට තේරෙන්නේ. දැන් ඒකත් මට කඩා ගන්න ඕනේ හින්දා තමයි විසහනාවද කතා කරන්නේ. දැන් අපි දැන් මෙහෙම දෘෂ්ටි 64න් එකකටවත් වැටෙන්නේ නැතුවම ජීවිතේට ඉන්නකොට දැන් ධර්ම කරුණා ගත්තාම කොහොමත්ම ගැලපෙන්නේ නැහැ නේ. දැන් මගේ හිතෙන් එනවා මෙහෙම දෙයක්. කරුණක් අහම ගැලපෙන්නේත් නැහැ නේ. එතකොට මගේ එකක් දාපුවම වැරදීනේ. හැබැයි මේ කොච්චර try කරත් මේ ගැලපෙන්නේත් නැහැනේ. හැබැයි નિરાයසයෙන් කවදා හරි ওই විදිහට ඉන්නකොට નિરાයසයෙන් මොන හරි ප්‍රඥාවක් ඉපදිලා යෝනිසික මානසිකාර්ය start වෙයි. හැබැයි එහෙම දෙයක් තමයි දැන් හිතෙන්නේ. උනාට අර මට දැන් දෘෂ්ටියක් ඉදිරිය වැඩ කරනවා. කොච්චර මෙහෙම try කරත් හැබැයි හරියටම ධර්ම කරුණු ටික ඇවිල්ලා හරියට පිළිවෙලට ඔක්කොම යනවා. සාමිහසලා කියපු විදිහට ඔක්කොම ගහන්න හැම ධර්ම කර්ම හරියටම තේරෙනවා. හැබැයි තේරලා තියෙනෙත් මට හැබැයි මේ තේරලා තියෙනෙත් මට කොච්චර try කරත් මගේ එකට ගැලපෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ විතරයි හරි. හැබැයි try කරාට මට ඒකට උත්තරයක් එන්නේ නැහැ. අනිවාර්යෙන් උත්තරයක් එන්නේ විදිය අනිවාර්යෙන් ඇත්ත උත්තරයක් එන්නේ විදියක් නැහැ කියන තැනින් නතර වෙලා තියෙනවා. නැහැ කියන තැනින් නතර කියන්නේ ඒ ඕනම දෙයකදී ඔහම විතක්ෂණේ ශනිකව මිලිසෙකන් ගානදී වෙලා මේ මිලිසෙකන් ගානදී වෙලා මගේ දෘෂ්ටියක් ඉදිරියට එනවා. කොහොමවත් මේකට උත්තරයක් මගෙන් එන්න බෑනේ. අන්න ඔන්නෝම එකක් වෙනවා. දැන් එතකොට ඒක දෘෂ්ටියක් වගේ නේද? එතන ඒ ලෙවල් එකෙන් නතර වෙනවානේ. කොහොමවත් මට කවදාවත් විදර්ශනාවක් ඒ කියන්නේ ප්‍රඥාව ඉපදිලා විදර්ශනාවකින් මට ඒක පේන්නේ නැහැනේ. කොහොමවත් පේන්නේ නැහැ. මගේ එක දෙයක් වෙන්නත් බෑ. එතකොට අපිට කරන්න තියෙන්නේ මෙහෙම යනකොට අපිට කරන්න තියෙන්නේ මේ ඔය ලෙවල් එකෙන් හැම වෙලාවෙම ඉන්න එක තමයි નિરાයසයෙන් ප්‍රඥාව උපදිනකන් ඔය ලෙවල් එකෙන් ඉන්නවා කියන එකක් තමයි දැන් මට හිතෙන්නේ. මේ ඔක්කොම කරුණ දිහා බලපුවාමයි යනකොටයි හිතෙන්නේ નિરાයසයෙන් කවදා හරි එයි. එතකොට එතකන් මෙහෙම ඉන්න එකයි. හැබැයි හැම වෙලාවෙම දැන් වැඩ කරනකොටවත් තක්කන්නේ අවදාත් මොනවා දෙයක් ගැලපුණත් හරියටම මගේ දෙයකට ගැලපිලා එනකොටම තේරෙනවා මේක මගේ දෙයක් නෙමෙයි. මේක වෙන්නම් බෑ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන දේ මට තේරෙන්නේ නැහැ. මට තේරෙන්න විදියකුත් නැහැ. තේරුනොත් අනිවාර්යෙන්ම මගේ දෙයක් නේ. එතකොට සසර දෙයක් නේ. ඔන්න උතරින් නැත්නම් ඕකවත් දුස්ත්‍ය සවිනවාදී පොඩ්ඩක් කල්පනා කරලා පොඩ්ඩක් අනුකම්පාවෙන් අපි දේශනා කළේ.
මේ මෙතරුවන් සර්ණේ මහත්මයා ඉතින් ওই තැනට නම් ඉන්න එපා කියන කාරණාව තමයි බොහොම කාරණාවෙන් මතක් කරන්නේ. මොකද එතනම තමන්ගේ ශ්‍රද්ධාවටත් පහරක් වද්දගෙන ඉවරයි. ධර්මයේ සම්දිටික නැහැ කියන න්‍යායට ගිහිල්ලා ඉවරයි. තුන්වන් අවිශ්වාසයි, විශ්වාසයි කියලා තුචිනින් කියන්නේ නැහැ. තුන්වන් කෙරේ විශ්වාසය බිඳුනා කියන එක ඊයේදිලා ඉවරයි. ඉතින් තමන්ගේ ශ්‍රද්ධාව තමයි තමන් පහරක් වද්දගන්නේ ඒ තුලින්. ඒකෙන් වෙන්නේ තව තවත් සිල්පදත් එකින් එක හෝ බිඳී
සයින්හන්ස හෙන්නේ
තියෙනවා. අපේ සර් දැන් ඇහෙනවා.
ආ දැන් ඇහෙනවා අපේ සයින්හන්ස.
දැන් ඇහෙනවා සර්.
දැන් ඇහෙනවා.
පෙරවන් සන්නේ. එහෙමයි. ඉතින් ඒ නිසා එවැනි චින්තනයකට යන්න එපා. මොකද අපි ලැබපු අවස්ථාවේ අපේ ජීවිතේට අර්ථයක් ලැබුණා නම් ලැබුණේ දුකෙන් මිදීම සඳහා අර්ථයක් ඕන තරම් වෙන අර්ථ තියෙන ඔක්කොම. ඉතින් ඒ ඒ ඒ අර්ථය අපි විසින් ගොඩනගාගත්තු අර්ථය. එමෙතු බුදු පියනතු මේ පින්නන සංසාර දෙකෙන් අත්විඳීම උදෙසා යන ගමනේ අපිට අර්ථයක් වුණා නම් උනේ ඒ තුනුරුවන් කියන කාරණාව මුල්වයි පාදකවයි. ඉතින් තුනුරුවන් නොහිටින් අපේ ජීවිතේ ඇත්තටම අර්ථයක් ඔබ ඉක්මගින් ජීවිතේට කතා කරන්න නැහැ. ඉතින් ඒ නිසා එවැනි ඒ අවස්ථාව අපිට උදාපත් වෙලා ඒ ධර්මියත් ඇහිලා බුද්ධත්වාද කාලයේ උප්පත්තිය ලැබලා ධර්මියත් ඇහිලා අද වර්තමානයේ තුල කොයි විදිහ චින්තනයක් එක්කෝ ඉන්න කල්යන් මිත්‍යන් වහන්සේලා හෝ කියලා වැඳ පුදාගෙන කුසල් රුප්පින් කුසල් කරගන්නෝ අය සමග එකතු වෙන්නේ යෙදිලා ඉතින් අවස්ථාව ලැබුණාට අර වගේ චින්තනයකට යොමු වෙන්න එපා කියන කරුණාවෙන් මතක් කරනවා. ඉතින් ඒත් එක්කම කියන්න තියෙන අර කිව්ව කාරණාව තුළට මාත්මියෝ දෘෂ්ටියක ඉන්නවා, කොයි විදියට හිතුවත් දෘෂ්ටියක ඉන්නවා කියනකොට බුදු පියාණන් වහන්සේ හොඳට අහමු. බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ නෑ දෘෂ්ටියක නැති කෙනෙකුට. දෘෂ්ටියක ඉන්න කෙනෙකුටමයි බුදු පියාණන් ධර්මයේ දේශනා. දෘෂ්ටිත් නැත්තම් ওই ප්‍රශ්නෙත් නැත්තම් ජාති ජරා මරණත් නැහැනේ. ඒතෝ රාග දේශක් නැහැ. ආයි බුදුවරු පහළ වෙන්න ඕනේ. ඒත් පහළ වෙන්නෙත් නැති. ඉතින් ඒක නිසා දෘෂ්ටියක ඉන්න කෙනෙකුටයි ධර්මයේ දේශනා කරන්නේ. ඒ වගේ බුදු අපි මහත්ය කිව්වා ධර්ම මානසික කාලය තුළ 64න් එකට 64න් මොකක් හරි එකට යනවා. අපි මහත්ය බුදු පියාණන්සේ ධර්මයේ දේශනා කරන්නේ නැත කියන දෘෂ්ටිය තුළ ඉන්න කෙනාට නෙවෙයි. බුදු පියාණන්සේ ධර්මයේ මූලික බුදු පියාණන් දේශනාව පාදක කරගන්න ප්‍රතිපදාව ඉස්මතු කරගන්න නැත කියන දෘෂ්ටියට. හොඳට මේ කාරණාව අහන්නේ නැත කියන දෘෂ්ටිය පාදකවයි බුදු පියාණන්ගේ ධර්මයේ කතාව. නැත කියන දෘෂ්ටියට යන්නේ ඒ කතා කරපු ධර්මයේ තුල සද්දා රුචිය අනුසය ආකාර පරිත්‍යාග දිටිචාකන්ති කියන මේ පහෙන් එකට යම තන තමා නැත කියන දෘෂ්ටියට යන බුදු පියාණන් අප කියන දෘෂ්ටිය පාදක කරගෙන අත්තතෝ සමුනුපස්සිතී කියන කෘත්‍යයක බුදු පියාණන් සක්කාය දිට ප්‍රහාණයට ධර්මයේ දේශනා. ඒතකොට අප කියන ගැනීම මූලිකව පාදක කරගෙන ඒ කරුණ සංයෝජනයක් වීමට දුරු වීම පෙන්වමි දුරු වෙන ප්‍රතිපදාව ඉස්මතු වෙන විදිහටයි බුදු පියාණන්සේ ධර්මයේ දේශනා. ඒතකොට නැත දෘෂ්ටිය කියන කාරණාව අපි අද ලොකුවට පාදක කරගෙන යන්න වෙන්නේ අපිට ධර්මයේ තුල විතක්ෂණයේදී සද්ධාරුත්‍ය අනුසාර ආකාර පරිත්‍යාග දිට්ඨිචාකන්තිය වෙනසක් නැත්තම් මේ කරුණ එකක්වත් නෙවෙයි. මේ කරුණ යෙදින් නැහැ කියනකොට ධර්මයේ තුල විතක්ෂණයක් නැත්නම් කිව්ව කාරණාව තුල හරි මානසිකාරයේදී අර ඇත නැත කියන දෘෂ්ටියට යාම සිදු වෙන්නේ නැහැ. එතකොට ඒත් එක්කම ඇත කියන දෘෂ්ටිය තුල ඉන්න ඇත කියන දෘෂ්ටියනේ අපි ධර්මයේ තුලට නොයන අපි කවුරුත් කියලා ගත්තත් ඇත කියන දෘෂ්ටිය තුල ධර්මයේ තුල නැත. එතකොට ධර්මියත් එක්ක නැත කියන දෘෂ්ටියට වැරදීමකින් නොයන විදිහට ධර්ම චින්තනය ඇත කියන දෘෂ්ටිය දෘෂ්ටියෙන්ම ඉක්මන විදිහට චින්තනය මෙහෙවෙන්න නම් අපි අර කතා කරපු විදිහට ප්‍රායෝගිකව ඒ විචක්ෂණශීලී බව ඉස්මතු වෙති. ඇහෙන ධර්මයේ කියන කාරණාවත් එක්ක අත්විඳීම කියන පාදකත්වයක් මුල් වෙලා මේ කාරණා දෙකත් එක්ක තමයි විචක්ෂණශීලී බව ඉස්මතු වෙති. එතකොට අපේ මහත්ය කිව්ව කාරණා තමයි ස්වාමිනාස නමුත් දැන් අවසානයට ඇවිල්ලා මේ විදිහට කරන්න දෙයක් නැහැ කියන තන තමා තියෙන විචක්ෂණේ කරන්න දෙයක්ුත් නැහැ කරාට වැඩකුත් නැහැ කියන්නේ නැහැ කියන එකම තමයි කරාට වැඩකුත් නැහැ කරන්න දෙයක්ුත් නැහැ සන්න සිති මේ හොයන්න දෙයක්ුත් නැහැ හෙවෙන්නෙත් නැහැ අනික ඉතින් මේ හොයන්නත් නැහැනි අයිඩියක් හෝ කියන්නේ අපි මන්නේ මේ නැහැ කියන චින්තනයේ තුල ඉස්මතු වෙන්නේ මේ කාරණා මම අහන්නම් මේ තේ නෑ කියන චින්තනය තුළ ඔබ තුළ ඉස්මතු වෙන්නේ නෑ කියන්නේ මොකද්ද? ලෝකේ නිර්වචනය. ඔය ඉස්මතු වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානද නැද්ද? නෑ කියන නිර්වචනය තුළ ඉස්මතු වීම රූප වේදනා සංඥා සංකාර විඥානද නැද්ද? දැන් මේ හොයන්න තියෙන්නේ නෑ කියන අර්ථාන්විත බව රූප වේදනා සංඥා සංකාර විඥානද නැද්ද? ඉතින් මේ හොයන්න තියෙන්නේ දැන් මේ තියෙන්නේ කියලා මම කතා කරන්නේ අර සාමාන්‍ය විදිහට කතා කරන නිසා මේක ප්‍රතිපදාවත් එක්ක තුන්නනෝ නෙවෙයිනේ. එතකොට දැන් නෑ නැත්නම් තියෙන්නේ කියලා හනෝට ඒක තියෙනවනේ කියලා හිත. එහෙම නෙවෙයි මම මේ කියන්නේ ඔයා කිව් එකත් එක්ක සවනස් දැන් තේ හිතන්න දෙයක් නෑනේ තේරෙන්නේ. ඒත් දැන් ඒ සකස් වීම ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන දැන් ඒ
අසසයි දැන් එහෙම දෙයක් නෙමෙයි සංඥාස මම අදහස් කරේ. දැන් ඔයාලා දෙයක්වත් නෑ කියනකුත් නෙමෙයි. දැන් අපි දැන් හරියට එහෙම විචක්ෂණේ කරගෙන යනකොට ඒ කියන්නේ දැන් අපිට ලැබෙන විදියක් නෑ. හැබැයි හරියට විචක්ෂණේ කරනවා. ඒ කියන්නේ සංඥාස කියපු විදියට ඒකත් රූප වේදනා සංඥා සංකාර විඥානයක් විදියට අපිට ඒක මේ අහපු ධර්මයත් එක්ක අහපු කරණයත් එක්ක ඒක විචක්ෂණේ වෙනවා. එතකොට අපි බලෙන් අපි මේක සෝවාන් වෙන්න කියලා හරි බලෙන් එහෙම මේ බලෙන් කරගන්න බෑ මේක. හැබැයි අපි කරන්න හැම වෙලෙම අහපු ධර්මයත් එක්ක විචක්ෂණේ කරන එක තමයි. හැම සාමාන්‍ය ජීවිතයේ අහපු ධර්මයත් එක්ක බුදුහමඳු මහසී කියපු කරුණක් කරන් විචක්ෂණේ කරනවා. ඒක පංචස්කන්ධයක් නැත්නම් ඔය මේ අපේ කජ්ජිනී සූත්‍රය අනුව හරි එහෙම මොකක් හරි අරගෙන ඒක හරියට වෙනවා. ඒ විචක්ෂණේ කියන එක හරියට වෙනවා අපි අතින්. හැබැයි අපිට මේක බලෙන් ගන්න බෑ. කොයිල එකක් බලෙන් ගන්න බෑ. හැබැයි බලෙන් ගන්න අපි හිතනවා කියන්නේ ඒක රූප චේතන සංඥා සංකාර විඥාන එකනේ. එතකොට බලංග ඒක අපේ දෙයක් නේ. අන්න එහෙමයි. එතකොට ඒක අපි බලෙන් ගන්න කොයිල එකක් try කරන්නේ නැහැ. විචක්ෂණේ සාමාන්‍ය විදිහට වෙන බුදුහාමුදුරුවෝ කියපු ධර්මයක්. ඒක නෑ කියන එකක්වත් ධර්මය නෑ කියන එකක්වත් නෙමෙයි. එහෙම තමයි යන්නේ. ඒ විදිහට යන ගමනක් තියෙනවා. ඒ උනාට අර අපිට මේක ගන්න බෑ කවදා හරි මෙහෙම හම්බෙයි. එහෙම දෙයක් තමයි. බලෙන් හිතුවා කියන්නේ උන් මේ අපි අපේ හිතමු දෙයක්. බලෙන් ගන්න හැදුවා කියන්නේ ඒක අපේ දෙයක්. එහෙම ලෙවල් එකක්
එහෙමයි අපේ මන්ද. ඒක ඇත්ත කතාව. මොකද බලෙන් ගන්න අපිට ඕන විදිහට කරගන්න ඔයා කිව්වා වගේ ඒ කතාව එහෙමමයි. ඒ විදිහට කරගන්න බෑ. ඉතින් කළ යුත්ත මොකද්ද? අර විදිහට නැවිගෙන ඒ විතක්ෂණයේ තුලේදී මට කොයිතරම්නම් දහම් පරයයවල් තියෙනවද? දැන් මම ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ කාරණාත් එක්ක විතරයි මේ කතාව. තව කොච්චරනම් පරයයවල් තියෙනවද? එකින් එක පරයය බාන දවසට එක පරයයක් අපි මානසිකාර ගන්න යුතු මන්නේ දවස් පහක් යනකොට පරයයවල් පහක මානසිකාරයකින් ජීවිතය අත්විඳීම දකින්නේ දිලා. සෙල්ලමද හිතන්න සූත්‍ර 18 10ක් තියෙනවා. කොයි විදිහට බැරිද අර්ථ පරික උපපරික්කන එක. තව කල්යාණ මිත්‍රය අතුරු කරන මේ දවසට එක ගානේ හිතන්න. ඔය ජීවිතය අත්විඳීම කොයි විදිහට අර්ථ උපපරික්කනේ වෙන්න විචක්ෂණයක් ඉදෙනවද? අපිට හැමදාම එකයි දැනීම විඳීම හඳුනාගන්න. දැනීම විඳීම හඳුනාගන්න. අපිට මොකද්ද එකක් අහුවෙලා? අපිට මොන වෙන මොනවා හරි විග්‍රහයක් කෙව්වත් ඔයාගෙන කැරකිලා ඉන්නු නැති දැනීම විඳීම හඳුනා ගැනීම වල මොකද්ද ඒක? දැන් බුදු කියන්නේ තියෙන එකම එක ධර්මයක් කියන්න තිබ්බයි. ඈ ඉතින් ඒ නිසා ඕනේ තරම් දහපරිය ජීවිතය අත්විඳීම අර්ථවත් නැති බව ඉස්මතු වෙන විදිහට දකින්න ඕනේ තරම් ධර්මීය විග්‍රහ තියෙනවා බුදු කියන්නේ. දහම් නිදවනි පරියාය නිදාන පද ව්‍යංජන එක වෙන්න තියෙනවා. වෙන්න විග්‍රහ තියෙනවා. එතකොට ධාතු ස්කන්ධ ආයතන පංච උපාදාන ස්කන්ධ. එතකොට ධාතු පිරිසින් දැකීම. එතකොට සතර ආහාර මේ විග්‍රහයවල පරයයවල ජීවිත අත්විඳීම කෝ අත්විඳීමක් කියලා හොයන්න වීමම කෝ අත්විඳීමක් කියලා පෙනීමම කෝ කියන ප්‍රශ්නේ ඉස්මතු වෙන්න විතක්ෂණය කරන්න ධර්මයේ තියෙන. ඉතින් එහෙම විතක්ෂණය කරන්න යනකොට හරියට ඒ විදිහට කෙනෙක් නැවුණා කියන්නේ අපරාධි මේට කලින් මම මේක පටන් ගන්න තිබ්බේ කියලා හිතන චින්තනය එන්න පුළුවන්. මොකද ඒ තරම් සාන්තයි ප්‍රණීතයි ජීවිතය අත්විඳීම සැබෑ මේ සැප දුක ලාභ ලාභය අසයි නිින්ද ප්‍රසංසා කියන මේ අටලෝ දහමේ මිදිලා නෙවෙයි. ඒ කරුණත් එක්ක නොයෙදෙන චින්තනයකින් එයාගේ ජීවිතය ජීවනවා. එයාට එතකොට මං අහනවා එනවද ඔහු මේකක්වත්? ඔහු මේකක්වත් මේ අවබෝධ වෙන්නේ නැහැ නේ මෙච්චර තමයි කරගෙන යන්න තියෙන්නේ. හැබැයි ඒක නම් ගානට කරගෙන යනවා. ඔහුම එකක්වත් එන්නේ නැහැ නේ. ඒ විදිහට නම් යන්නේ. ඉතින් ඒ විදිහට අපි නෝයා අර විදිහේ මොකක් කර විඳීමයි දැනීමයි හඳුනාගෙන. ඕකම තමයි හැමදායිත් දැන් මේ. එතකොට මනෝ සංචේතනාවෙන් බලන්න. එතකොට ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂවන්න බලන්න. මජ්ජේ සූත්‍රයේ විග්‍රහ ටික බලන්න. එතකොට පච්චේපන්න සූත්‍රයේ විග්‍රහ ටික බලන්න. සත්තරාණ සූත්‍රයේ විග්‍රහයෙන් බලන්න. ඉතින් මේ මේ හැම එකක්ම මේ චින්තන මෙහෙවීම මෙහෙවලා බලන්න මේ මෙහෙවීම තුළ අත්විඳීමක් කිස්මත වෙනවද නැද්ද කියලා ඒ ධර්ම ඒ බුදු වෙනද පෙන්වන ධර්මයක පෙන්වන්නේ අපිට ප්‍රකට වචන වලින් ඒ නිසා අත්විඳීමක් සාධාරණ විශ්වාස වෙනවා හැබැයි අත්විඳීම පාදකවමයි බුදු වෙනද පෙන්වන ධර්මයක් එක්ක මේ දෙක තුලින් ප්‍රශ්නකාරී බවක් කිස්මත වෙනවා අන්න විතක්ෂණය ධර්මේවත් මේ අත්විඳීමත් නෙවෙයි මේ 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 බුදු පියාණන්සේ ධර්මයේ ඇහිීමත් එක්ක අත්විඳීම තුළ ඒදෙන පාදකත්වයක් එක්ක ප්‍රශ්නීෂ්මතු වීම. එහෙම නැත්නම් අත්විඳීම් ප්‍රශ්නීෂ්මතුවත් බුදු පියාණන්සේ ප්‍රශ්නීෂ්මතුවත් එනවා නෙවෙයි. මේ දෙක තුලින් ප්‍රශ්නීෂ්මතු වීම. අන්න ඒ ඉස්මතු වීම වෙනවා කියනකොට ඉතින් අර හැවීම තමයි ජීවිතය තුළ වෙන්නේ දෙන්නේ. ඒකට හැබැයි අර හිම එකක්වත් ඉදින්නේ නැහැ. මොකද මේ අර විදිය ප්‍රපංචයකටවත් ඉඩක් හැරෙන්නේ නැහැ ලෝකයේ තුල මෙහෙම වෙනවා නිකන් නමුත් වෙලාවකට අපි සංසුන්ව කතා කරන වෙලාවට ওই විග්‍රහය කතා කරන කියන්නේ මෙහෙම නේද ඇත්තටම මේක නේද කරන් මේ තියෙන ඇත්තටම එහෙම ඒ පැත්තට ධර්මයේ පරිශීර්ණයේ කියන කෘත්‍ය අපි පැත්තකට තියලා අපි සුහදව මේක මෙහෙම නේද වෙන්නේ ඇත්තටම අපිට මේකම නේද කරගෙන යන්න තියෙන්නේ කියොත් ඒක පහත් කතාවක් නෙවෙයි ඒක අපි එතකොට අපි ඒක ඒකෙන් අසරණ කතාවක් නෙවෙයි ඒ අසරණ බව අපි ආර්ථානිත තේරුම් ගන්න විය යුත්තේ මේක විතරයි මෙච්චර තමයි ඉතින් කරන්න පුළුවන් ප්‍රමාණය කියලා අපි ඒ අපිට තේින්න ඇත්තම ඇත්ත වැටහෙන ඇත්තක් තුළින් අපි අප්‍රමාදී වීම නෙමෙයි විය යුත්තේ අපි තවත් අපි මේ ප්‍රමාද වීම නෙවෙයි විය යුත්තේ අපි තවත් අප්‍රමාදී වීමයි විය යුත්තේ ඒ නිසා ඒ විදිහේ ඉන චින්තනයේ අර සුභවාදී පැත්තට දකිමින් තව තවත් ධර්ම මේ පරියායවල නිදාන පරියාය පදවියෙන් වෙන්නේ ඉගෙන ගන්න. වෙන්නේ ඉගෙන ගන්න වෙන්නේ මානසිකාරය දෙන්න. බාණ්ඩක ජීවිත අත්විඳීම ආයේ රූප වේදනා සංඥා සංකාර විඥාන කෝ කියන ප්‍රශ්නේ නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන ඌ කියමනම ඒ පෙන්වීමම පෙන්වීමම කෝ කියන බව අන්න ඒ ජීවිත අත්විඳීමත් එක්ක කිස්මත් වෙන. ඉතින් ඒ තමයි අර අත්විඳීම වර්ත්‍යාන්විත බවට අර්ථාන්විත බව යෙදෙන ඒ කාරණාව ඉක්මවන චින්තන මෙහෙවීම වෙන්නේ. ඉතින් ඒත් එක්ක අනුගත වුණා කියනකොට අරවැනි චින්තනයක් එන්නේ නැහැ. ඒත් එක්කම ඉතින් බුදු පියාණන්සේ ධර්මයේ එහෙම හිතන්න තරම් දෙයක් නැහැ. තව භාවනා තියෙන සමසතලිස් කමටහන් තියෙනවා. ඒ වගේම දැන් අපි දැන් සතර සතිපට්ඨානය ගැන හව දැන් ආනාපාන සතිය කෘත්‍ය හරිද? ආනාපාන සතිය දැන් තුල සකෝ ආනාපාන සතියේ තුල දැන් කාය කායන පස්සිව වෙන්නේ ඉස්සලා දීගං වස්ස සන්තු දීගං අස්සාමිති පජානාති වෙන්නේ ඉස්සලා හරියට නැමුණා නම් ධ්‍යාන කියන කාරණාවක් පියදෙන්නේ ඉතින් ලෝකයේ තුල ධ්‍යාන හත කතා කරන බුදු පියනසේ 14 ආකාරයේ මේ නෙමෙයි මේ සත් ආකාරයෙන් හතර ආකාරයක්වත් ඉතින් දැන් වැඩ තියෙනවනේ කොච්චර තියෙනවද කාලේ වෙලාව මදි වෙයි එහෙම ඉතින් ඒ නිසා ඒ වාර ඒක කියන්නේ ධර්මයේ නෝනක් ආකාරකමද කියලා ඉතින් අපි මේ කාරණා ගොනු කරගෙන එකතු කරගෙන මේවා හොයලා බල ඒක ධර්මයේ ඉගෙන ගන්න කියන පැති තියෙන ඕන තරම් අපිට කාලේ මදි කියලා හිතන ඉතින් එහෙම වෙනවා කියන්නේ එතන එයාට කියන්න ඕනේ අප්‍රමාදී වෙන්න කියලාවත් එයාට අප්‍රමාදී වෙන්න ඕනේ මං කියලා එකක්වත් දෙන්නේ නැහැ. ඉතින් එයාගේ ඔය කී කතා කරපු කුත්තිය වෙනවා කියන්නේ ඒ වෙන්නෙම අප්‍රමාදී කියන වීම කාරණාවේ ඒ තුල අර සංවේගයට කාරණාවක් ධර්මයේ තුල ඉස්මතු වෙන්නේ නැහැ කියන එක මං මතක් කරනවා. එහෙමයි පෙරුවන් සරණයි මහත්මයා.
අත්තරව සරණයි සම්මනස.
පෙරුවන් සරණයි. සයින්හස වන් හිතනවා ඒ කරුණ හරි වැදගත්.